නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ තීති විදිත්වා ව්‍යාපාදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන වත්ථූපම සූත්‍රය. වත්ථූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අපේ හිතේ හටගන්නා විවිධ කෙලෙස් 16ක් ගැන දේශනා කරනවා. මුලින්ම මතක් කරගත්තා වගේ උපක්ඛිලේශ කියන වචනයේ අර්ථ තුනකින් ත්‍රිපිටකය තුල නැත්නම් දහම තුල යෙදিলা තියෙනවා. පළවෙනි අර්ථය අපි සාකච්ඡා කළා මේ වෙනකොටත්, ඒ තමයි උපක්ඛිලේශ සූත්‍රය මුල් කරගෙන. එතෙන්දී විශේෂයෙන්ම සමත භාවනාවක් වඩනකොට හිතට එන්න පුළුවන් විවිධාකාර බාධාවන්. සමහර ලාවට අපිට ඒක බාධාවක් කියලා හැඟෙන්නෙත් නැහැ. ඒ තරමට බොහොම සැඟවිච්ච ආකාරයෙන්, වෙස් වලාගත් ආකාරයෙන් මේ සියුම් කෙලෙස් හටගන්න පුළුවන්, කෙලෙස් පැමිණෙන්න පුළුවන්. අපිට ඒවා තේරෙන්නේ නැති නිසා ඉතින් අපි ඒවට රැවටෙනවා. අපි ඒවා හොඳ දේවල් වශයෙන්, නිවැරදි දේවල් වශයෙන් හිතා ගන්නවා. අන්තිමට උපක්ලේශ විසින් අපේ හිත ග්‍රහණය කරනවා. ඉතින් ඒ නිසා එදා උපක්ඛිලේශ සූත්‍රයේදී අනුරුද්ධ සාමින්වහන්සේ, මේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ සාමින්වහන්සේට කියලා දෙනවා, ඒ සමාධියක් වඩනකොට මොනවද හිතට පැමිණෙන්න පුළුවන් උපක්ඛිලේශ කියලා. ඉතින් ඒ වයින් ආරක්ෂා වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ සාමින්වහන්සේට උපදෙස් දෙනවා. ඊට පස්සේ අපි තාමත් මේ වෙනකොට සාකච්ඡා නොකළ තවත් උපක්ඛිලේශ වචනයක් කියදෙනවා. ඒ තමයි විපස්සනා උපක්ඛිලේශ. විශේෂයෙන්ම විපස්සනාවක් වඩනකොට එන්න පුළුවන් උපක්ලේශ 10ක් ගැන විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඉතින් අපි ඒක ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට මේ විපස්සනාවේදී පහළ වෙන්න පුළුවන් සියුම් වෙස්වලාගත් අන්දමේ රැවටිලි ස්වභාවයන්, කෙලෙස් ස්වභාවයන්, ඒවටත් උපක්ලේශ වචනය පාවිච්චි වෙලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනුව මේ දිනවල අපි සාකච්ඡා කරන මේ වත්ථූපම සූත්‍රයේ මතු කරන උපක්ලේශ කියන වචනේදී ඇත්තටම රාග, ద్వේෂ, මෝහ කියන මේ මූලිකම කෙලෙස් නැත්නම් අකුසල මූල මුල් කරගෙන, පාදක කරගෙන හැටගන්නා සියුම් කෙලෙස් ස්වභාවයන් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ කතා කරන කෙලෙස් ඇතැම් ඒවා ටිකක් හඳුනා ගන්න අමාරුයි. ඇතැම් මේවා ටිකක් දරුණුයි, ඇතැම් මේවා ගොරෝසුයි, ඇතැම් මේවා හරිම සියුම්. ඉතින් මේ බඳු කෙලෙස් ස්වභාවයන් 16ක් ගැන මේ සූත්‍රයේදී, වත්ථූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් සූත්‍රයට නම දීලා තියෙන්නේ වත්ථූපම කියලා. වස්ත්‍රයකට උපමා කළා තියෙනවා මේ සූත්‍රයේ මුලින්ම. ඒ කියන්නේ අපේ හිත හරියට එක්ක පිරිසුදු වස්ත්‍රයක් වගේ, එහෙම නැත්නම් අපිරිසුදු වස්ත්‍රයක් වගේ. අපිරිසුදු වස්ත්‍රයකට කතරම් මහන්සි වෙලා වර්ණ ගන්වන්න හැදුවත්, අපි තුමු රජකෙක් ඉඳගෙන, රදවෙක් ඉඳගෙන, පඬු පොවන කෙනෙක් ඉඳගෙන, පාට ගන්නවන කෙනෙක් ඉඳගෙන බොහොම උත්සාහත් වෙනවා මේකට හොඳ ලස්සන නිල් පාට ගන්නවන්න, රතු පාට ගන්නවන්න, කහ පාට ගන්නවන්න. නමුත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ, මොකද වස්ත්‍රය අපිරිසුදුයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා, අපේ හිත අපිරිසුදු නම් එහෙමනම් ඉතින් එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අනාගත අභිවෘද්ධියක්. එමත් නැත්නම් ඊළඟ භවයේ සුගති උත්පත්තිය බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අනිත් පැත්තත් දේශනා කරනවා. බොහොම පිරිසුදු වස්ත්‍රයක් තියෙනවා නම්, සුදු පාට පිරිසුදු වස්ත්‍රයක් තියෙනවා නම්, කැමැති කැමැති පාටක් ඒකට යොදා ගන්න පුළුවන්. ඕනනම් රතු පාට කරන්න පුළුවන්, ඕනනම් නිල් පාට කරන්න පුළුවන්, ඕනනම් කහ පාට කරන්න පුළුවන්. මේ කුමන පාටක් හෝ ගන්වන්න පුළුවන්, මොකද වස්ත්‍රය හොඳට පිරිසුදුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මේ අපේ හිතත් පිරිසුදු නම් එයාගෙන් එහෙනම් බලාපොරොත්තු වෙන්න පුළුවන් අර වගේ ඉදිරියේදී අභිවෘද්ධියක්, සුගතිගාමී උත්පත්තියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට පින්වත්නි, මේ වස්ත්‍රයකට උපමා කළා මේ සූත්‍රය පටන් අරගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා මේ හිතේ පහළ වෙන කෙලෙස් 16ක් ගැන. ඒකෙන් අපි දැන් මේ වෙනකොට 10ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. දැන් මෙතනින් මේ සාකච්ඡා කළ විශේෂයෙන්ම මේ වෙනකොට අපි ගියවත් සතියේ සාකච්ඡා කළ මක්ක, පලාස, හිස්සා, මච්චරියන්, මායාසාටෙය. ඒ කියන්නේ මකු බව, අපි කෙනෙක්ගේ ಗುಣමකන ස්වභාවය, පලාසය කියන එක, ඊළඟට කෙනෙක්ගේ කෙනෙක් අපිට කරපු උදව් බොහොම හැල්ලුවට ලක් කළා, අවඥාවට ලක් කළා, ඒක අවතක්සේරු ලක් කරලා කටයුතු කරන ආකාරය මකු බව එම නැත්තං කෙනෙක්ගේ තියෙන ගුණයක් හැකියාවක් ඒවා පහත්කට සලකලා ඒවා අවඥාවට ලක් කරන ස්වභාවය මේ පලාසය කියන එක. ඊට පස්සේ ඊර්ෂ්‍යාව, ඊළඟට මසුරුකම, ඊට පස්සේ අපි ගාව තියෙන අපි නැත්තං අපි ගාව නැති ගුණ පෙන්වන්න හදන එක, එබඳු මායාකාරී ස්වභාවය, ඒ වගේම අපි ගාව තියෙන අගුණ වහගන්න එක, කපටිකම, සාටෙය කියන එක. එතකොට මෙන්න මෙබඳු දුර්ගුණ, මෙන්න මෙබඳු කෙලෙස් අපේ හිතේ විටින් විට පහළ වෙන්න පුළුවන්. හරිම සූක්ෂමයි. අපි යම් කිසි කටයුත්තක් කරමින් ඉන්නකොට ඒ කටයුත්ත කරන අවස්ථාවේදී අපේ හිතේ ඇතැම් වෙලාවට මායාකාරී හැඟීමක් පහළ වෙන්න පුළුවන්. මට පුළුවන්ද මෙතෙන්දී මේ වෙනකොට නැති හැකියාවක් පෙන්වන්න, මේ වෙනකොට නැති ගුණයක් පෙන්වන්න, ඇත්ත වශයෙන්ම නැති දෙයක් තියෙනවා වගේ මවා පාන්න මට පුළුවන්ද කියලා සමාහයට මවා පාන්න ඉඩ තියෙනවා. ඉතින් එතන ඉදිරිපත් වෙලා තියෙන්නේ අර මායා කියන ඒ අකුසලය, නැත්තම් උපක්ලේශය. නැත්තම් කපටිකමකින් අනිත් කෙනෙක්ව රවට්ටන්න, තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික වහගන්න, එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඉතින් එතන තියෙනවා සාටෙය කියන ඒ කපටිකම්. දැන් මෙන්න මේ අපි කතා කරපු දේවල් අටකතාවේදී එහෙම සඳහන් කරනවා. ඇත්තටම සෝවාන් තත්වයට පත් වෙනකොට සියල්ල දුර වෙලා යනවා කියලා. ඉතින් එතකොට එයා තමන්ගේ තියෙන අඩුපාඩුකම් වහගන්න උත්සාහ කරනවා වෙනුවට තමන්ගෙන් වෙච්ච අත්වැරදීම්, තමන්ගේ අතින් වෙච්ච යම් යම් අපිටමු කෙලෙස් වලට හසුවීම්, ශික්ෂාපද අපිටමු කැඩීම්, මේ කුමක් හෝ තමන්ගේ අතින් සිද්ධ වෙච්ච වරදක් වහගෙන සුදනක් වගේ පෙනී සිටිනවා වෙනුවට එයා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ අවද්දේශනා කළා පිරිසුදු වෙන්න උත්සාහත් වෙනවා. ගිහි කෙනෙක් නම් සත්පුරුෂයෙක් හම්බෙච්ච වෙලාවේදී, කල්යාණ මිත්‍රයෙක් හම්බෙච්ච වෙලාවකදී මේ තමන්ගේ තියෙන අඩුපාඩුකම් ඉදිරිපත් කළා, ඒවට විසඳුම් එහෙමත් නැත්නම් ඒවා තව සකස් කරගෙන ඉදිරියට යෑමේ උවමනාව හෙළි කරනවා. අන්න ඒ වගේ අර නැති ගුණ පෙන්වීමක්වත් තියෙන අගුණ වසා ගැනීමක්වත් කරනවා වෙනුවට තමන්ගේ නියම චරිත ස්වභාවය හෙළි දැක්වීමක් මේ සෝතාපන්න මට්ටමට පත්වෙච්ච කෙනාගේ දකින්න පුළුවන් කියලා දහමේ සඳහන් වෙනවා. ඉතින් ඒක ඔය කෝසම්බිය සූත්‍රයේදී එහෙමත් විශේෂයෙන් මතක් කරනවා තමන්ගේ හිත දිහා බලන්න කියලා. අන්නේ බඳු තමන්ගේ වෙච්ච වැරදි වහගන්න ගතියක් තාම තියෙනවද, එහෙම නැත්නම් ඒවා ඉක්මනටම හෙලි කළා ඒවා හදාගන්න උවමනාවක් තමන් තුළ තියෙනවද කියලා. ඒතර මේ බඳු උපක්ලේශ ධර්මයන් අපේ හිතෙන් දැන් දුර වෙලා තියෙනවා නම් ඊළාට මේ උපක්ලේශ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඒ එක එක උපක්ලේශයක් ගානේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති, ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඉති විදිත්වා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. දැන් මේවා දැන් ප්‍රහාණය වෙලා තියෙනවා. දැන් මේ උපක්ලේශය හිතේ නැහැ, ඒක දැන් ඉවත් වෙලා තියෙනවා. සමහර දේවල් නැවත මතුවෙන්න පුළුවන්. නමුත් දැන් අර විශේෂයෙන් මතක් කරගත්ත මකු බව, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, සාටෙය්‍ය, කපටිකම, ඉතින් මේ වගේ දේවල් ප්‍රහාණය වෙලා තියෙන හැබැයි නැවත මතු නොවන තරමට සෑහෙන දුරටම ඉවත් වෙලා තියෙනවා. එහෙමනම් එයා තුල සෑහෙන ගුණයක් වැඩිලා තියෙනවා. ඒ වගේමයි ඒ බවත් එයා දන්නවා. දැන් නම් ඉස්සර වගේ මගේ හිතේ මකු බවක් එන්නේ නැහැ. මගේ හිතේ පලාසයක් එන්නේ නැහැ. මගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඉස්සර වගේ පහළ වෙන්නේ නැහැ. එමත් නැත්තම් මගේ හිතේ පෙර කාලේ තරම් මසුරුකමක් පහළ වෙන්නේ නැහැ. බොරුවට මවාපෑමක් සිද්ධ කරන්නේ නැහැ. තියෙන වැරදි වහගන්න උත්සාහත් වෙන්නේ නැහැ කියලා මේ තමන්ගෙම හිත බලබලා තමන්ගේ තිබිච්ච ඒ අඩුපාඩුකම් දුරු වෙච්ච බව දැන දැන යන ගමනක් ගැන මේ සූත්‍රයේදී දේශනා වෙනවා. ඉතින් මේ කාරණාව ඇත්තටම තවත් තැන්වලත් සඳහන් වෙනවා. දැන් එක්තරා අවස්ථාවකදී මහානාම කියන ශාක්‍ය රජතුමා ඇවිල්ලා එතුමා විමසනවා මේ බඳු නියම ඵලයකට නැත්නම් ආර්ය මාර්ගයට අවතීර්ණ වීමකට ලක්වෙච්ච තැනත්තාගේ මොන වගේ විහරණයක්ද තියෙන්නේ කියලා. එයා මොන විදිහටද කටයුතු කරන්නේ? එයාගේ හිත මොන වගේද තියෙන්නේ කියලා එහෙම විමසීමක් බුදුරජාණන් වහන්සේගෙන් කරාම බුදුරජාණන් වහන්සේ කියනවා, එයා දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි, භාගතුන් වහන්සේ කෙරෙහි තියෙනවා. ඉද මහානාම ආර්ය ශාවකෝ තථාගතං අනුස්සරති. එයා බුදුරජාන් වහන්සේව සිහි කරනවා. එක්තරා අන්දමක ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක්, කෘතවේදීත්වයක්, ඒ මාර්ගෝපදේශකත්වයේ අගය කිරීමක් එයාගේ හදවතේ තියෙනවා. ඉතින් එතකොට ඒ බුදුගුණ සිහි වෙනකොට එයාට මෙබඳු ගුණයක පිහිටාගෙනයි මේ ශාස්ත්‍රුන් වහන්සේ මෙබඳු ධර්මයක් දේශනා කළා තියෙන්නේ කියලා ඒ කටයුත්ත, ඒ ශාස්ත්‍රු ගුණය එයාට සිහි වෙනකොට අර හිතේ යම්කිසි රාගයක් පහළ වෙලා දුවනවා නම් ඒකත් දුර වෙලා යනවා. ඊට පස්සේ ද්වේෂයක් පහළ වෙලා දුවනවා නම් ඒකත් දුර වෙලා යනවා. ඊළාට මෝහයක්, පැටලිලි සහගත ගතියක්, ව්‍යාකූලත්වයක්, අපැහැදිලි ගතියක් හිතේ දුවනවා නම් ඒකත් දුර වෙලා යනවා. ඒතර තව තව යාගේ හිත ඍජු වෙනවා. තව තව යාගේ හිත සංසිඳෙනවා. තව තව යාගේ හිත පිරිසුදු වෙනවා. දැන් මේ විදිහට මේ තථාගතයන් වහන්සේ සිහි කරන්න සිහි කරන්න, උන්වහන්සේගේ ශාස්ත්‍රු ගුණය සිහි කරන්න සිහි කරන්න, උන්වහන්සේගේ ඒ නික්ලේශී බව සිහි කරන්න සිහි කරන්න, ඒ ආර්ය ශ්‍රාවකයා තව තව ඉබඳු පැත්තකටම නැඹුරු වෙනවා. ඒ විදිහටම භාගතුන් වහන්සේ දේශනා කරනවා ධර්මය පිළිබඳවත් ඉබඳුම අන්දමක සිහි කිරීමක් යාට කරන්න පුළුවන්. මොකද දැන් ධර්මය නිකම්ම අන්ධ භක්තියකින් පිළි අරගෙන නෙමෙයි, තමන් වශයෙන් සාක්ෂාත් කරගෙන තියෙනවා. මේ ධර්මයේ යම් යම් ඵල භුක්ති විඳිනවා. ඒ නිසා එයාට පුළුවන් ධර්මයේ කෙරෙහිත් අවිච්ඡ ප්‍රසාදයකින්, නොසෙල්වෙන ශ්‍රද්ධාවකින් කටයුතු කරන්න. ඉතින් ඒ නිසාම තව තව ධර්මයේ පිළිබඳවත් පුදුමාකාර ගෞරවයක්, ධර්මයේ පිළිබඳ තව තව ගැඹුරින් වැටහීමක්, ඒකටම හොඳට පිළිපැදීමක්, ඒ හා සමාන්තරව ගමන් කිරීමක් කරන්න යා දැන් උත්සාහත් වෙනවා. ඒ නිසාම ඒ ධර්මයේ සිහි කරද්දී ඔන්න හිත සංසිඳෙනවා, හිත සතුට වෙනවා, හිතේ ධර්මයේ මුල් කරගත්ත සතුටක්, ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ නිසා ඔන්න හිත තව තව සතුට වෙනවා, ප්‍රීති වෙන, ප්‍රීතිමත් බවට පත් වෙනවා, කය සැහැල්ලු වෙනවා, සිත සැහැල්ලු වෙනවා. ඒ නිසා බොහොම සැපවත් බවක්, සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. එතකොට යා සැපයක් මුක්ති විඳිනවා. දැන් හිතත් සැහැල්ලුවෙන්ම සතුටින්ම තියෙනවා, හිත සමාධිමත් වෙලා තියෙනවා. දැන් එතකොට මේ අර විදිහට කෙලෙස් ඉවත් වීම නිසා, උපක්ඛිලේශ හිතින් දුරු වීම නිසා, ඒ වගේමයි දැන් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක් පැවැත්වීම නිසා, සාතුන් වහන්සේට අනුගතව හිත පවත්වන්න උත්සාහත් වීම නිසා, ඒ පැත්තට හිත හැරීම, නැඹුරු වීම නිසා, ධර්මයේ මිනිහි කළා ධර්මයේ පැත්තට හිත හැරීම නිසා, ඒ අන්දෙමින්ම ආර්ය සංඝයා සිහි කළා ඒ පැත්තට හිත හැරීම නිසා, අර වගේ සතුටක්, ප්‍රමෝදයක්, සැහැල්ලුවක්, ප්‍රීතියක් ක්‍රමානුකූලව ඇති වෙන ආකාරය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කාරණාවම ඇත්තරම මේ වත්තූපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අර විදිහට අර උපක්ලේශ දුරුනාට පස්සේ සෝ බුද්දේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති, ධම්මේ අවච්ඡප්පසාදේ සමන්නාගතෝ හෝති, සංඝේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. එතකොට මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක්, ප්‍රබල ශ්‍රද්ධාවක්, වෙනත් කෙනෙකුට වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවක් දැන් එයාගේ හිතේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම සෝතාපන්න මට්ටමකට පත්වෙච්ච කෙනෙක්ගේ හැකියාවක්, ගුණයක් වශයෙන් සාමාන්‍යයෙන් කතා කරනවා මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඒ අවිච්ඡප්පසාදේ, නොසෙල්ලෙන ශ්‍රද්ධාව. ඒ බඳු ශ්‍රද්ධාවක් සහිත කෙනා තව තව, එතකොට අර ධර්මය හරහා සතුටක්, ප්‍රමෝදයක්, මේ හා සම්බන්ධ වීමක්, ඒකාත්මීය වීමක් ලබන්න ලබන්න, ඒ සම්බන්ධයෙන් යම් ප්‍රමෝදයක් ලබති, ධම්මෝප සංහිතං ලබති, ධම්ම වේදං ලබති, ධම්මෝප සංහිතං පාමුජ්ජං. මේ ධර්මය හොඳට දැනගෙන ඒ හා සම්බන්ධ සතුටක්, ප්‍රමෝදයක් දැන් යා භුක්ති විඳිනවා. ඒකම දැන් තව තව වර්ධනය වෙලා ප්‍රීතියක්, සැහැල්ලුවක්, සතුටක් බවට පත් වෙනවා. ඒ බඳු සතුටක්, ප්‍රීතියක් තියෙනකොට ඔන්න කය සැහැල්ලුයි, හිතත් සැහැල්ලුයි. පස්සද්ද කායෝ සුඛං වේදේති. මේ සැහැල්ලු කය හිත තියෙනකොට ඔන්න සැපවත් බවක් දැනෙනවා. සිකිනෝ චිත්තං සමාධි. දැන් ඉතින් එයාගේ හිත සමාධිමත් කරන්න කියලා යමුතුයෙන් ලොකු ව්‍යායාමයක් කරන දෙයක් නැහැ. හිත කොහොමත් සමාධිමත්. හිත කොහොමත් දැන් සැහැල්ලුවෙන් තියෙන්නේ. හිත කොහොමත් සමාහිත වෙලා තියෙන. දැන් මෙතන මේ කතා කරන සමාධිය ඇත්තම අපි අර මුලින්ම ඉගෙන ගත්ත එක අරමුණකට හිත කොටු කරපු හිර කරපු සමාධියක් නෙමෙයි. මෙතන තියෙන්නේ අර ක්‍රමානුකූලව දහමක් දිනු කළා සතිපට්ඨානයක් වඩලා කිසිම අරමුණක් උපාදාන නොකරන නිදහස් සිතක් පවත්වන පැහැදිලි සිතක් පවත්වන නිරවුල් සිතක් පවත්වන සමාධිමත් බවක් ගැන තමයි මෙතෙන්දි මේ දේශනාව වෙන්නේ. ඉතින් ඒක අපිට අර එක අරමුණක කොටු වෙච්ච සමාධියක් වශයෙන් කියන්න බෑ. ඒ වෙනුවට කිසිම අරමුණක කොටු නොවෙච්ච කිසිම අරමුණක läග නොගන්නා කිසිම අරමුණක් අභිනන්දනය නොකරන කිසිම අරමුණක් අභිවදනය නොකරන කිසිම අරමුණක් අස්සට රිංග නොගත් සමාධිමත් බවක් හිතේ ස්වභාවයක් පැහැදිලි ගතියක් විවෘත බවක් සීමා මායාවල් වලින් ඉවත් වීමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. දැන් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරනවා. දැන් අර සෝවාන් මට්ටම දක්වා අර උපක්ලේශයන් ටික ක්‍රමානුකූලව දුර වෙලා තියෙනවා නම් අන්න දැන් එයාගේ එක්තරා අන්දමකින් සෑහෙන දහමක් දිනු වෙලා තියෙනවා, ප්‍රතිපදාවක් වැඩිලා තියෙනවා. දැන් අර මුලින් කතා කරපු උපක්ලේශ තුන ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ කියන මෙන්න මේ උපක්ලේශ තුන ඊළඟ පමාද කියන මෙන්න මේ උපක්ලේශ හතර ඉවත් වෙන්නේ අනාගාමී වීමත් සමගයි කියලා අට කතාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි මේ වෙනකොට කතා කළා ව්‍යාපාදයේ කියන එක හිතේ ඇති වෙන වෛරී සහගත ස්වභාවය නැත්නම් ද්වේෂ සහගත ස්වභාවය, ඊළඟට තරහගිය ක්‍රෝධ ස්වභාවය, නැවත නැවත එකට එක කරන්න ඕනේ කියලා හැඟෙන බුරබුරා නගින ක්‍රෝධ ස්වභාවය, ඊළඟට උපනාහය කියන මේ බද්ධ වෛරය, ආත්මයෙන් ආත්මයට යන භවයෙන් භවයට පවා යන මග රැකගෙන ඉඳලා පලිගන්න ස්වභාවය, අන්න ඒ බඳු බොහොම දරුණු මට්ටමේ ඒ වෛරී ස්වභාවයන්, ව්‍යාපාද පැත්තේ තියෙන ස්වභාවයන්, ද්වේෂයේ පැත්තේ තියෙන ස්වභාවයන් අනාගාමි මට්ටමේදී තමයි ඉවත් වෙනවා කියලා, සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සෝවාන් මට්ටමේදී ඉවත් වෙලා නැහැ. සකදාගාමි මට්ටමේදී යම් පමණකට ඒවා යටපත් වෙනවා කියලා කියනවා, නැත්නම් දුර්වල වෙනවා කියලා කියනවා. අනාගාමී වෙච්ච මට්ටමකදී තමයි ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියලා කියන්නේ. සාම අපි කතා නොකරපු ප්‍රමාදය නැත්නම් පමාද කියන එකත් මේ අනාගාමී වෙච්ච මට්ටමකදී ඉවත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ යා දැන් ප්‍රමාද කර කර දේවල් මගහරවමින් පස්සට කල් දාමින් නොසලකා හරිමින් ඉන්න ගතිය වෙනුවට යා දැන් බොහොම ප්‍රබෝධමත්ව ක්‍රියාශීලීව යහුසුලුව තමන් මාර්ගයේ ගමන් කරමින් ඉන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ විදිහට අනාගාමී මට්ටමට පත් වෙච්ච කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දැන් ඊට පස්සේ මේ සූත්‍රයේදී යාගේ තියෙන ගුණයක් ගැන නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන ගුණයක් ගැන දේශනා කරනවා. සකෝසෝ භික්කවේ භික්කු ඒවං සීලෝ ඒවං ධම්මෝ ඒවං පඤ්ඤා සාලීනංචේපි පිණ්ඩපාතම් බුඤ්ජති විචිත්ත කාලකං අනේක සූපං අනේක ව්‍යංජනං නේවස්ස නං හෝති අන්තරායාය. දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ බඳු සිල් ඇති, මෙන්න මේ බඳු හැකියාවක් ඇති, මෙන්න මේ බඳු කුසලතාවයක් ඇති, අර විදිහට කෙලෙස් දුරු කරගත්ත අනාගාමි මට්ටමට පත්වෙච්ච ඒ ආර්යයන් වහන්සේ හොඳ පිරිසුදු ඇල්සහලේ බත් වලින් සකස් කරපු පිණ්ඩපාතයක් වැළඳුවත්, හොඳ ප්‍රණීත ආහාරයක් භෝජනයක් වැළඳුවත් උන්වහන්සේගේ හිත කිලුටු වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අර කාමයන් හා බැඳෙන ඒ කාමරාගේ හිතින් ඉවත් වෙලා කාමයන් එක ගැටෙන නැත්නම් වෙනත් දේවල් එක ගැටෙන පටිගය හිතින් ඉවත් වෙලා ඒ නිසා ආයිත් අර සුඛෝපභෝගී බවක් සම්බන්ධයෙන් උන්වහන්සේට අන්තරායක් නැහැ. කතරම් සුඛෝපභෝගී දෙයක් භුක්ති විඳින්න හම්බුණත්, ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්න හම්බුණත්, ලස්සන රූපයක් දකින්න හම්බුණත්, හොඳ සුගන්ධයක් ආග්‍රහණය කරන්න හම්බුණත්, ප්‍රණීත රසයක් රස විඳින්න හම්බුණත්, ස්පර්ශයක් ස්පර්ශ කරන්න හම්බුණත්, ආයේ ඉතින් ඒකට අහු වෙන ගතියක්, පෙළඹෙන ගතියක්, ඒකට මුලා වෙලා නැවත සිල් බිඳ ගන්නා ගතියක් උන්වහන්සේ තුල නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අර ඒ ක්‍රමානුකූලව ටික ටික හිතේ කෙලෙස් දුරු කර කර දුරු කර කර හිත හද හද යන මාර්ගයේ කාතකින් මේ සූත්‍රය තුලින් අපිට පෙන්වලා දෙනවා. මොකද අපි රෙදි කඩක් වුණත් හොදන්න ගියාම මේක එකපාර්ත සර්ව සම්පූර්ණ තත්ත්වයකින් අපිට හොදගන්න බෑ. ඉතාලම අපිරිසුදු තත්ත්වයට පත් වෙච්ච රෙදි කඩක් නම් සමහර විට ඉතින් අපි ඒක කාලයක් හොඳට සබන්ගුරු ටිකක් දාලා ඉතින් ඒක පිඟින්න තියෙනවා. ඉතින් ඒකිනුත් ඔන්න ටිකක් විතරට ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ඉතින් මිරිකලා හොදලා ආයෙත් ඉතින් තව ටිකක් සබන් ගාලා ආයෙත් ඔන්න අතින් මේ ඔබ මට්ටම් කළා ගලේ ගහලා ඉතින් මේ විදිහට ඉතින් පුදුම ක්‍රියා දාමයක් කරහා තමයි මේ රෙද්ද අපිරිසුදු රෙදි කඩ අපි පිරිසුදු කර කර පිරිසුදු කර කර අන්තිමට ඉතාම පිරිසුදු රෙදි කඩක් බවට පත් කරගන්නේ. ඉතින් ඔන්න ඒ වගේ අපේ හිතෙත් මේ කාලාන්තරයක් තිස්සේ පැවතිච්ච කෙලෙස් අපිට එකපාර්තම දුරු කරගන්න බැරි වේවි. නමුත් අපි මේ කෙලෙස් ගැන යම්සි වැටහීමක් අපිට තියෙනවා. මෙන්න මේවා කෙලෙස් කියලා අපි දන්නවනම් ඒ කෙලෙස් වල වහලෙක් නොවි මේවා හුදෙක් කෙලෙස්, මේ අවස්ථාවේදී ඒබඳු ක්ලේශයක් මේ හිතේ පහළ වෙලා තියෙනවා කියලා අන්න ඒ ක්ලේශය ක්ලේශය වශයෙන් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් යෝගාචරයක් තුළ ඇතිවීම අවශ්‍යයි. ඇත්තටම මේක පීවරෙන් පීවර එන ගමනක්. මේක අපි මේ පොතින් කියපු පමණින් කෙනෙක්ගේ හිතේ ඇති වෙන හැකියාවක් නෙමෙයි. එයාම උත්සාහවත් වෙලා ඒකට උමනා කරන සුදුසුකම් ටික කුසලතාවයන් ටික හදා ගන්න උත්සාහත් වේවි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කායනුපස්සනාවක යෙදෙනකොට ඉතින් මුල් කාලේදී මේ ආශ්වාසය ප්‍රශ්වාසය දිහාවත් බලන්න තේරෙන්නේ නැහැ. අපි එක්ක හයියෙන් හුස්ම ගන්නවා, හිමින් හුස්ම ගන්න යනවා. මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පවා නිකන් සංකීර්ණ වෙනවා. මොකද අපිට තාම ඒ ක්‍රියාවලියට නිදැල්ලේ වෙන්න ඉඩ දීලා ඒකෙන් ඉවත් වෙලා ඒ ක්‍රියාවලිය දිහා බලන්න තරම්වත් තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේක ප්‍රගුණ කරනකොට අන්න යෝගාවචරයට තේරෙනවා මේක යම්කිසි සමබරතාවයක්. කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා ඒකෙන් ඉවත් වෙලා කොහොමද මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නේ? ඒතර අපිට කරන්න කියලා ලොකු දෙයක් නැහැ. ඒක පාලනයක් කරන්න අපි යන්නේ නැහැ. අපිට තියෙන එකකින් ඉවත් වෙලා අනුන් හුස්ම ගන්න දිහා බලනවා වගේ බලාගෙන ඉන්න. අපි ඉස්පිරිතාලයකට ගිහිල්ලා ලෙඩෙක් දිහා ඒ ලෙඩා හුස්ම ගන්න හැටි බලන් ඉන්නවා වගේ අපිත් දැන් මේ කය හුස්ම ගන්න හැටි අපි පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. ඔන්න ඒ දුරස්ත භාවය නැත්නම් ඒ දුරස්ත නිරීක්ෂණය අපි තුල හැදෙන්න ඕනේ. ඒ සමබරතාවය අපි තුල හැදෙන්න ඕනේ. අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම නිරීක්ෂණය කරන හැකියාව අපි තුල දිනු වෙන්න ඕනේ. ඒක පියවරෙන් පියවර වෙන එකක්. කායනුපස්සනාවෙන් ඒ අභ්‍යාස කරන්න කරන්න අපි තුල ඒ හැකියාව හැදිලා එනවා. අරමුණ අස්සට රිංග ගන්න නැතුව, ඒක අභිනන්දනය කරන්න නැතුව, ඒකට සතුටු වෙන්න යන්න නැතුව, ඒක නැවත නැවත ඉල්ලන්න යන්න නැතිව ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් හැකියාව. ඉතින් මෙන්න මේ හැකියාව තමයි අපිට පස්සේ වේදනාවක් දිහත් බලා ගන්න අවස්ථාව සලස්සලා දෙන්නේ. සැප වේදනාවක් පහළ වුණාමත් ඒක අස්සට රිංග ගන්න යන්න නැතුව, ඒක අල්ල බදා ගන්න යන්න නැතුව, ඒකෙන් ඕන්ට වඩා උද්දාමයට ලක් වෙන්න යන්න නැතුව මේක මේ හුදෙක් සැප වේදනාවක් කියන තැන තියලා බලන්න පුළුවන් හැකියාවක් අන්න යෝගාවචරයක් හදා ගන්න අවශ්‍යයි. ඊළඟ දුක් වේදනාව පහළ වුණාමත් එක පාටම අපි එකින් පැනලා දුවන්න හදන්නේ නැතිව මේක ඇවිල්ලා හුදෙක් දුක් වේදනාවක් කියලා ටිකක් ඉවසලිවන්තව දුක දුක හැටියට තේරුම් ගන්න යෝගාචරයේ උත්සාහවන්ත විය යුතුයි. ඒ වගේම උපේක්ෂා වේදනාවකුත් මේ තියෙන්නේ දැන් පහළ වෙලා උපේක්ෂා වේදනාවක් කියලා උපේක්ෂා වේදනාව දිහත් මධ්‍යස්තව බලන්න, ඒක මග හරවන්න නැතුව දකින්න එයා තුල හැකියාවක් ගොඩනගා ගත යුතුයි. ඉතින් මේ හැකියාවන් තමයි ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතේ පහළ වෙච්ච සිතුවිල්ලක් හුදෙක් සිතුවිල්ලක් කියන තැන තියලා බලන්න යෝගාචරයට හැකි වෙන්නේ. නැත්නම් හිතේ පහළ වෙච්ච මේ අපි කතා කරපු උපක්ලේශයක් මේක හුදෙක් උපක්ලේශයක් කියන තැන තියලා ඒකෙන් ඉවත් වෙලා ඒක මම කරගන්න නැතුව ඒක මගේ කරගන්න නැතිව ඒක දිහා නිවැරදි දෘෂ්ටි කෝණකින් බලන්න යෝගාචරයට අවස්ථාව ලැබෙන්නේ. දැන් මෙහෙම යා දිනු වෙමින් යනකොට දැන් ඊළඟට එනවා අපිට තවත් උපක්ලේශ කීපයක්. ඒ උපක්ලේශ ඉතිරි සියල්ලම ඇත්ත වශයෙන්ම ඉවත් වෙන්නේ අරහත්ත්වයෙන් කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ අපි මේ වෙනකොටත් කතා කරපු අවිජ්ජා විසම ලෝභ කියන ඒ උපක්ලේශය. ඒ කියන්නේ දැඩි ලෝභය කියන එකේ යම් ප්‍රමාණයක් තමයි සකදාගාමි අනාගාමි වෙනකොට ඉවත් වෙලා තියෙන්නේ. සකදාගාමි වෙනකොට නම් නිකං දුර්වල වීමක්. අනාගාමි වෙනකොට කාමරාගය ඉවත් වීමක්. හැබැයි තාම රූපරාග අරූපරාග ඉතිරි. අරහත්ත්වයේ තමයි ඒව ඉවත් වෙනවා කියලා කියන්නේ. ඒතර මම මේ ප්‍රකාශ කරන්නේ සංයෝජන කියන ශීර්ෂය යටතේ. නමුත් මෙතන මේ උපක්ලේශ කියන ශීර්ෂය යටතේ දේශනාදී සඳහන් වෙන්නේ තම්බ සාරම්භ මාන අතිමාන මද කියන මේ කෙලෙස් අරහත්ත්වයේ තමයි ඉපත් මේ ඉවත් වෙනවා කියලා කියන්නේ. නමුත් ඒවා ඉවත් කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් නැ යෝගාවචරයේ අනුගමනය කරන්න අවශ්‍යයි. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පුලුවන් තරම් මේ වත්තූපම සූත්‍රයේදී අපි යොමු කරන්නේ. දැන් මේ එකපාරටම අපි රහත් වෙන්න හදනව නෙමෙයි. නමුත් මේ තියෙන කෙලෙස් අපේ හිතේ රජ කරන්න ඉඩ නොදී මේ කෙලෙස් වලට අවනත නොවි මේ කෙලෙස් වල වහලෙක් නොවි මේ බඳු කෙලෙස් මේ හිතේ තියනවද කොහොමද මේවා මාව වහල් භාවයට ගන්නෙ නතු කරගන්නෙ මම දැන් මේ කටයුතු කරන්නේ මේ මේ යම් යම් කෙලෙස් වලට අහු වෙලාද කියලා එහෙනම් එයා බලබලා යන ගමනක් යෝගාචරයේ වශයෙන් අපි දිනු කරගන්න අවශ්‍යයි. දැන් මෙතන තම්බ කියන කෙලෙෂය ගත්තොත් එතනින් අදහස් වෙන්නේ ඇත්තටම කිසිම නම්‍යශීලී බවක් නැහැ. හරිම තද ගතියක් තියෙන. කවුරුත් කිව්වට කිසිම දෙයක් ගණන් ගන්නෑ. තමන්ගේ මතයමයි තියෙන්නේ. එල්බ ගත්ත ගතියක්මයි තියෙන්නේ. දැඩිව ග්‍රහණය කරපු ගතියක්මයි තියෙන්නේ. හිතේ නැහැ කිසිම මුරුදු බවක්. ඉතින් ඇතම් කෙනෙක් ඉන්නවා අන්න ඒ බඳු ස්වභාවයක් තියෙන කෙනෙක්. කොයි තරම් පැහැදිලි කරලා දෙන්න හැදුවත්, කොයි තරම් හේතු ගන්වන්න හැදුවත් බොහෝම දැඩිව මත ග්‍රහණය කරගෙන ඒව තුළම එල්බගෙන දැඩි මත ධාරීව කටයුතු කරනවා. කිසිම මුරුදු ගතියක් ඇත්තේ නැහැ. ඉතින් ඒ හරහා එක්කෝ දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටියකට එල්බ ගැනීම නිසා ඒ තද ගතිය ඇති වෙලා තිනවා. එහෙමත් නැත්නම් ස්වාභාවිකවම පුදුමාකාර ඒ හිරවිල්ලක්, තදවිල්ලක්, දැඩි බවක් ඒ හිතවල තියෙනවා. ඉතින් ඒ බඳු හිතක් හරි අමාරුයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ ගොඩක් දුර අරගෙන යන්න. මොකද මේ පාර හරි මුරුදු පාරක්. එන්න එන්න යෝගාවචරයේක්ව තව තව මුරුදු කරමින්, තව තව නිහතමානී කරමින්, පොළව තුල ජීවත් කරමින්, manussකම ලියලමින් යන ගමනක් තමයි මේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් එතකොට අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් යම්ස කෙනෙක් බොහොම දැඩි නම්, එයාගේ නැත්තම් කිසිම මුරුදු බවක් තව කෙනෙක් කියන හරි දෙයකට පවා නැමින ගතියක් එයා තුල නැත්තම්, සුවච බවක් නැත්තම්, ඒ වෙනුවට තියෙන්නේ දුර්වච බවක් නම්, ඉතින් ඒ කියන්නේ සෑහෙන්න තව හැදෙන්න තියෙනවා. සුවචෝ උජූච සූජූච කියලා කරණීයමෙත සූත්‍රෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුවච බව. තව කෙනෙක්ගේ අවවාදයකට අහුම්කම් දෙන ගතිය. තමන්ට ඒ තමන්ගේ තීච්ඡ පරණ අදහස් වැරදි බව තේරුම් ගියා නම් ඒ ටික ඉවත් කරලා මේ තවත් කෙනෙක් කියපු නිවැරදි අදහසට ගරු කරන ගතිය. නම්‍යශීලී ගතිය. එහෙනම් අපේ ජීවිතවල ඇති කරගන්න අවශ්‍යයි. මොකද ඇතැම් වෙලාවට අපි වැඩිහිටියෝ බවට පත් වුනහම අපේ අර පුංචි කාලේ තිබිච්ච මේ කියන දේ අහන ගතිය, වැරද්දක් පෙන්වුවාම ඒක නිහතමානීව පිළිගන්න ගතිය ඉවත් වෙලා ඒ වෙනුවට අපි දරණ මතය ජයගන්න උත්සාහයක්, අපි ඉස්සරහින් ඉන්න උවමනාවක්, අපි අනිත් අය ඉදිරියේ අනසක පැවැත්වීමේ උවමනාවක් තමයි හුඟක් වෙලාවට ඉස්මතු වෙන්නේ. එතකොට නිකම් මේ අර වැඩිහිටියන් වීම නිසා තද බවක් අපිට තුළ ඇති වෙලා එක්තරා තද පිළිවෙතක්, දෘඩ ප්‍රතිපත්තියක්, එහෙමත් නැත්නම් දැඩිව ග්‍රහණයක්, මොකක් හෝ මතයක් දැඩිව ග්‍රහණය කරගෙන ඒකෙම එල්බගෙන සිටීමක් මේ වැඩිහිටියන් වෙන්න වෙන්න අපි තුළ සිද්ධ වෙලා තියෙනවා. තියෙන අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මොනවද මේ වැඩිහිටි වෙන්න වෙන්න අපිට ආපු දුර්ගුණ මොනවද? පුංචි කාලේ නම් අපි හරිම මොලොක් මුරුදුයි. තව කෙනෙක් කියන දේ අහනවා, ගුරුවරයෙක් කියන දේ අහනවා, වැඩිහිටියෙක් කියන දේ අහනවා. ඒ අය ඉදිරියේ හිස නමනවා. අපි ගාව තිබුණා ඒ නිහතමානී ගතිය. නමුත් අපි වැඩිහිටි වෙනකොට යමක් කමක් ඉගෙන කියාගෙන සමාජයේ තැනක් හැදෙනකොට ඔන්න අපි නිකන් හදාගන්නවා එක්තරා අන්දමක ප්‍රතිබිම්බයක්. ඒ හරහා අපි ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ අපි කිසිම නම්‍යශීලී ගතියක් නැතිව අනිත් අයවත් මැඩපවත්වගෙන අනිත් අයටත් අනසක පවත්වමින් බොහොම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ තම්බේ කියලා කියන කිසිම නම්‍යශීලී බවක් නැති, මුරුදු බවක් නැති ගතිය එහෙනම් අපි දුරු කරගන්න අවශ්‍යයි. මොකක් හෝ අවස්ථාවකදී අපේ හිතේ එබඳු දැඩි බවක්, රළු බවක් පහළ වෙලා තියෙනවා නම් ඒක දැනගන්න අවශ්‍යයි. ඉතින් ඒක ඇත්තම සමහර වෙලාවට හිත දිහා බලනකොට කයනුත් නිරූපණය වෙන්න පුළුවන්. කයත් නිකන් හිර වෙලා වගේ. ඔළුවත් නිකන් තද වෙලා වගේ. මාංශ පේශිත් නිකන් තද වෙලා වගේ. මොකද මේ ඇතුලේ තද ගතියක්, හිතේ තද ගතියක්, හිතේ දැඩි ග්‍රහණයක්, හිතේ ප්‍රබල උපාදානයක්. ඉතින් ඒ බඳු හිතේ තද ගතියක් ඇසුරු කරනකොට අපේ කයත් ඊට අවනත වෙනවා. ඒ තද ගතිය පැවැත්වීම සඳහා තද ගතියක් කය තුළිනුත් නිරූපණය වෙනවා. ඉතින් එහෙනම් ඕන්නම් අපිට පුළුවන් අපේ කයටම අවධානය යොමු කරලා බලන්න මේ කය බොහොම මෘදු අන්දමින්ද තියෙන්නේ. කය බොහොම නම්‍යශීලීද? නැත්නම් කය හොඳට ක්‍රියාශීලීද? කයේ කොහෙවත් හිර වෙලා තද වෙලා නැද්ද? මාංශ පේශී ඉහිල් වෙච්ච ස්වභාවයෙන්ද තියෙන්නේ? සැහැල්ලුවෙන්ද තියෙන්නේ? කියලා එහෙනම් අපිට පොඩ්ඩක් කය දිහා බලන්න පුළුවන්. හැබැයි යම් වෙලාවකදී කය හිර වෙලා තද වෙලා තල්ලට දිව තියාගෙන දත් මිටි කාගෙන දත් ඇඳ දෙකේට තද කරගෙන අපි එහෙම ඉන්නවා නම්, වැර යොදාගෙන අපි ඉන්නවා නම්, ඒ කියන්නේ අපේ හිතත් යම් තරමකට දැඩි බවක, තද බවක, නම්‍යශීලී නොවන බවක තමයි පවතින්නේ. එහෙනම් අපි මේ කෙලෙස් යම් යම් විදිහට හඳුනා ගන්න උත්සාහන්ත වෙ යුතුයි. මේ කෙලෙස් වලටම අනුරූපව අපේ කය තුලත් සිද්ධ වෙන යම් යම් වෙනස්කම් අපිට අඳුනා ගන්න පුළුවන් නම් එතනිනුත් අපිට ඕනනම් නිදහස් වෙන්න පුළුවන්. අපිට තාම හිත නිදහස් කරගන්න තේරෙන්නේ නැත්නම් ඔන්න අපි කය නිදහස් කරනවා. කයේ තියෙන මේ දැඩි ගතිය අයින් කරනවා. කයේ තියෙන මේ ආතතිය දුරු කරනවා. මුහුණේ තියෙන ආතතිය දුරු කරනවා. දත් ඇඳ දෙක එකට හිර කරගෙන ඉන්නවා නම් ඒක ලිහිල් කරනවා. දිව තල්ලට කියත් තියලා තද කරගෙන ඉන්නවා නම් ඒක ලිහිල් කරනවා. ඉතින් මේ වගේ තැන් හරහා මේ භෞතික සාධක හරහා අපි තව තව ලිහිල් වෙන්න ලිහිල් වෙන්න, මුරුදු වෙන්න මුරුදු වෙන්න, සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න, ඉතින් අර හිතට බැහැ අර තද ගතිය දිගට පවත්වන්න. මොකද මේ හිතේ තද ගතිය දිගට පවත්වන්න කයනුත් යම්කිසි සහයෝගයක් අවශ්‍යයි. දැන් අපි හිත එකපාරටම ජය ගන්න බැරි නම් තදගතිය අපිට තේරෙන්නේ නැත්නම් අපිට ඕනනම් පුළුවන් උපක්‍රමයක් වශයෙන් මේ කය බුරුල් කරගෙන යන්න, කය සැහැල්ලු කරගෙන යන්න, කාය පස්සද්ධියක් ඇති කරගෙන යන්න. එතකොට ඉතින් චිත්ත පස්සද්ධියක් ක්‍රමානුකූලව හැදෙන්න පුළුවන්. ඊට පස්සේ එනවා සාරම්භ කියලා. ඉතින් මේකත් ඇත්තටම එකට එක කිරීම කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් ඇතම් කෙනෙක් අපි දිහා රවල බැලුවොත් ඔන්න අපිත් රවල බලනවා, නැත්නම් අපි ඊට වඩා ලොකු දෙයක් කරනවා. ඇතම් කෙනෙක් එක වචනයක් කිව්වොත් අපි වචන දෙකක් කියනවා. එයා වචන දෙකක් කිව්වොත් අපි වචන පහක් කියනවා. එකට එක කරන ගතිය. එයා පාරක් ගහුවොත් අපි පාරවල් දෙකක් ගහනවා. එයා අපි දිහා අපි නොසලකා හැරියොත් අපි එක අවස්ථාවක නොසලකා හැරියොත් අපි අවස්ථා කීපයකදීම නොසලකා හරනවා. දැන් මෙන්න මේ වගේ අපි ඒ හදාගත්ත අපේ තියෙන මාන්නක්කාර ගතිය නිසා එකට එක කරනවා කියන එක අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් හරි ලස්සන ගාථාවක් එනවා ධම්මපදයේ. සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. දැන් අපි දන්නවා මොකක් හරි හොඳ ලෝහ භාණ්ඩයකට හොඳ පිරිසිදු ලෝහකින් තනපු භාණ්ඩයකට අපි පහරක් එල්ල කරොත් ඒකේ නින්නාදයක් සිද්ධ වෙනවා. රැව් ප්‍රතිරා රාව ප්‍රතිරාව නංවනවා. අපි ගාන්ටාරයකට පහරක් ගැහුවොත් අර සිංගින් බෝල් කියලා ඔය ටිබෙට් රටවල් වලින් එහෙම එන ඒ බඳු පාත්‍රයකට අපි පහරක් ගැහුවොත් ඉතින් පුදුම විදිහට ඒ රාව ප්‍රතිරාව නංවන ගතියක් තියෙනවා. දැන් ඒ වෙනුවට මේ ලෝහ භාණ්ඩේ කැඩිලා නම් බිඳිලා නම් අපි පහරක් එල්ල කරාට ඒකේ නැවත ප්‍රතිරාව නැංවීමක් නැහැ. ඒක එතනම අතුරුදහන් වෙනවා. පහරක් එල්ල කරා ඒක එතනම නිකන් ඇතුළට අවශෝෂණය වුණා වගේ සිද්ධ වුණා. ඒක එහෙම්ම දුර වෙලා ගියා. ඉතින් බුදුරජාන් වහන්සේ ඔන්න ඔය தত্ত্বය උපමා කරනවා අපි තුල සාරම්භය නොමැති බවට. අපි තුල සාරම්භය තියෙනවා නම් අපිත් හරියට අර රාව ප්‍රතිරාව නංවනවා වගේ අපිට පහරක් එල්ලුණාම අපි ඒක තව තව හිත හිත කල්පනා කර කර ඒ පහර එල්ල කරපු කෙනාට පැන පැන පහර දෙනවා. එලව එලව පහර දෙනවා. වචනයක් කියපු කෙනාට එලව එලව වචන එක පිට එක කියනවා. ආපිට කියනවා. මොකද අපි ඒ එකට එක කරන ගතිය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. නමුත් කෙනෙක් තුල සාරම්භය නැත්තම් එකට එක කරන ගතිය නැත්තම් වෙනත් කෙනෙක් යාට යම්සි අකටයුත්තක් කළා කියලා ඒකට පිළිගන්න හෝ ඒකට එකට එක කරන්න හෝ යනවා වෙනුවට යා එතනින්ම නතර වෙනවා. වචනයක් කිව්වා හැබැයි ඒක එතනින්ම අවසానයි. තවත් කෙනෙක් යම්කිසි අපි හිතමු නොසලකා හැරීමක් කරා හැබැයි ඒක එතනින්ම අවසానයි. හිතේ තියාගෙන ඒක පැහැව ඉන්නේ නැහැ. කුමක් හෝ අනිත් කෙනෙක්ගෙන් සිද්ධ වෙන අපි හිතමු අකටයුත්තක් වැරද්දක් අපි ඒකට පිළිගන්න එකට එක කරන්න යනවා වෙනුවට අපි ඒක එතනින් අවසන් කරනවා. ඉතින් එතකොට මෙන්න මේ සාරම්භය කෙනෙක්ගේ හිතේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවා එයා හරියට නිකන් නිවනටපත් වෙච්ච කෙනෙක් වගේ කියලා. එයා නිවන් දැකපු කෙනෙක්. එහෙනම් මේ සාරම්භය අපි ගාව රහත් වෙනකම්ම තියේවි. එපමණකට මේවා හරීම මුල් බැඳගත් කෙලෙස්. තවත් කෙනෙක් අපි දෙහා රවල බැලුවොත් අපි නොසලකා හැරියොත් ඉතින් අර එකට එක කරන්න ඌමනාවක් එකට එක කරන්න ගැම්මක් අපේ හිතට එන්න පුළුවන්. එයා වචනයක් කිව්වා මමත් කියන්න ඕන. අවස්ථාවක් ආව මමත් කියන්නම්. කරන අපි හිතනවා. අපි ඒක සැලසුම් කරනවා. ඒක හිත යට තැම්පත් කරගෙන ඉන්නවා. මෙයා අහවල් දවසේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මටත් අවස්ථාවක් ආපු දෙන් මමත් කියනවා දෙකක්. කරන අපි හිතාගෙන ඉන්නවා. මෙන්න මේ එකට එක කරන ක්‍රීමේ උවමනාව අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේ කෙලෙස් ඒ නිසා අපි ඒ අවස්ථාවේදී අපිට අඳුන ගන්න පුළුවන් නම් සෑහෙන්න ආරවුල් වියවුල් මතභේද හිතමනාපකම් සෑහෙන දුරට අඩු කර ගන්න අපිට පුළුවන්. මොකද මේ අපි අපේ තියෙන මානක්කාර ගති නිසා අපේ තියෙන දැඩි ගති නිසා එකට එක කරන්න යෑම නිසා සමහර විට අර කලින් ඇත්ත වශයෙන් සිද්ධ වෙච්ච දෙයටත් වඩා වැඩි දෙයක් වැඩි විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඇතම් කෙනෙක් මේ සුළු දෙයක් කිව්වේ. නමුත් ඒක අපි දැඩිව ගත්තා. ඒකට බොහොම දරුණු විදිහට අපි ප්‍රතික්‍රියා කරා. එකට එක කළා. ඒතර ලොකු විපතක් අනිත් තැනටත් අපිටත් අපි කරගන්නවා. ඒ නිසා මෙන්න මේ සාරම්භය කියන උපක්ලේශය අපි තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේක ඉතාම සියුම් මට්ටමින් අපිට එහෙනම් දකින්න සිද්ධ වෙනවා. අපි තුල මෙහෙම එකට එක කරන ගතියක් තියෙනවද? එකට එක කියන ගතියක් තියෙනවද? එහෙම නැත්නම් ඒ වෙනුවට මම මුර්ධු වෙලා නිහතමානී වෙලා ඒ වැරද්දට සමාව දීලා මට පුළුවන් එතන නිවෙන්න. හිත දවනවා වෙනුවට නැවත නැවත දවමින් ඉන්නවා වෙනුවට මට පුළුවන්ද මේ අවස්ථාව එතනින්ම අවසන් කරලා දාන්න? මේ සිද්ධ වෙච්ච අත්තරද්ද එහෙම්ම අමතක කරලා දාන්න. හිත සැහැල්ලු වෙන්න නැවතත් තියාගන්න. දැන් පින්වත් මේ කෙලෙස් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න. ඇත්ත වශයෙන්ම හිත කෙලෙසෙනවා මිසක්, හිත තව තව බර වෙනවා මිසක්, හිත තව තව දැඩි ග්‍රහණයකට හසු වෙනවා මිසක්, ඒකටම අනුරූප ක්‍රියාත්මක වෙන අපේ කයත් දැඩි වෙලා, හිර වෙලා, තද වෙලා, රුධිර පීඩනය වැඩි වෙලා, ලෙඩ වැඩි වෙලා, අපි වෙහෙසකට පත් වෙනවා මිසක් මේකෙන් අපිටවත් අනුන්ටවත් යහපතක් නම් වෙන්නේ නැහැ. ඒක අපි මේ තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ මතු කළා පෙන්නන මේ කෙලෙස් වල හැසිරීම අපිටවත් අනුන්ටවත් යහපතක් නම් කරන්නේ නැහැ. තවත් කෙනෙක්ගෙත් මේ බඳු කෙලෙස් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එයාට ඒ අනුව කටයුතු කරන්න ගිහිලා එයත් විපතක් කරගන්නවා. මගේ තුලත් මේ බඳු කෙලෙස් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මමත් ඒවට අවනත වෙලා ඒවට වහල් වෙලා ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා මමත් අනුනුත් අයහපතක් කරගන්නවා. ඒ නිසා ඇත්තටම අපි එක එක්කෙනා වශයෙන් නම්ගම් දීගෙන පුජ්‍යලයෙන් පුජ්‍යල භාවයක් ඇති කරගෙන අපි ඕනෝන්ගේ වාසගම් කියාගෙන අපි අඩදබර කරාට මොකද මේ එකිනෙකා තුළ ක්‍රියාත්මක වෙන කෙලෙස් වල වසංග භාවයක් තමයි අපි එකිනෙකා තුළ ක්‍රියාත්මක වෙන්නේ. සත්වයින්ගේ පුජ්‍යලයින්ගේ ආරවුලක් නෙමෙයි මෙතන තියෙන්නේ. කෙලෙස් වල වසංග භාවයෙන් නිසා සිද්ධ වෙන වික්ප්‍රකාරයක් කියලා කියන්න පුළුවන්. කෙලෙස් වලට වහල් වීම නිසා සිද්ධ වෙන කෙලෙසුන්ගේම ප්‍රතික්‍රියාවක් කියලා කියන්න පුළුවන්. යම් හෝ සිදුවීමක් සිද්ධ වුණා, එයා ඒ හිතේ සාරම්භය තිබුණා, එකට එක් කරන ගතිය තිබුණා. එතකොට ඒකට ලක් වෙච්ච තවත් කෙනෙක්ගේ හිතේ අපි තුම යාගේ හිතේ ඔන්න තම්බය දැඩි බව තිබුණා. ඉතින් මෙන්න තව අවස්ථාවක් ලැබිලා අර සාරම්භය ඉදිරිපත් වෙලා අන්න අර යා පලිගන්නව නැත්නම් එකට එක කියනවා, වැරෙන් පහරක් ගහනවා. ඉතින් මේ පැත්තේ තම්බයක් තියාගෙන දැඩි බවක් තියාගෙන මෙයාත් ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට මේ තනිකර කෙලෙස් අතර සිද්ධ වෙන සටනක්, කෙලෙසුන් අතර සිද්ධ වෙන ගනුදෙනුවක්. එහෙම නැත්නම් කෙලෙස් වල අවනත භාවයට ලක්වෙච්ච කයක්, භෞතික ශරීරයක් තමයි එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ. මෙතන ඉතින් අපිට ඒ වන්දමින් අපිට හිතා ගන්න පුළුවන්. මෙතන මේ සත්වය පුජ්‍යලය කියලා දෙයක් නැහැ. කෙලෙස් ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. කෙලෙස් වලට අවනත වීමක් වෙලා තියෙන්නේ. කෙලෙස් වල වහල් භාවයකට ලක්වීමක් මෙතන වෙලා තියෙන්නේ. කෙලෙස් වල නතු වීමක් වෙලා තියෙන්නේ. කියලා එහෙනම් අපිට ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන් නම් ඉතින් ඒකාතකින් අපි ඔවුනොවුන්ට අනුකම්පා කරන ගතියක් තමයි ඇති වෙන්නේ. සමහර විට යම් වෙලාවකදී මට මේ කෙලෙසෙන් ගොඩ එන්න පුළුවන් වුණා, ඒකට වහල් නොවී ඉන්න පුළුවන් වුණා. නමුත් අද අන්න අරයා ඒ කෙලෙසටම අහු වෙලා තියෙනවා. එයා ඒ ක්ලේශයට අහු වෙලා කොයි තරම්නම් ඒකෙන් දැවෙනවද, ඒකට අවනත වෙලා කොයි අන්දමින්නම් කොයි තරම් මෝඩ විදියට හැසිරෙනවද කියලා එහෙනම් අපේ හිත ඇතුලේ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය දැක්කට පස්සේ ඒක බාහිරයට දාලා ඒ ක්ලේශයටම අහුවෙච්ච වෙනත් කෙනෙක්ගේ ක්‍රියාකලාපය අපිට දැක ගන්නත් පුළුවන්. අපි පලිගත් ආකාරය, අපේ හිතේ කැකෑරි කැකෑරි ඒ එකට එක කරන්න තිබිච්ච උවමනාව අපිට නිකන් හඳුනගෙන තියෙනවා නම්, අපේ හිත ඇතුළේ ඒක ක්‍රියාත්මක වෙන හැටි හඳුනගෙන තියෙනවා නම්, තවත් කෙනෙක් ඒකෙන් උසිගන්වලා ඒ අනුව ක්‍රියාත්මක වෙලා හැසිරෙන ආකාරය අපිට ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මෙබඳු කෙලෙස් අවංකව නිහතමානීව තේරුම් ගන්න අපිට පුළුවන් වේවි තවත් කෙනෙක්ගේ හිතෙත් මෙබඳු කෙලෙස් ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලෝ හැසිරෙන ආකාරය, ඒගොල්ලෝ නිකන් ඒවායේ අතකොළුවක් බවට පත් වෙලා දඟලන ආකාරය, ඒගොල්ලන්ගේ කය යොදවන ආකාරය තේරුම් ගන්න. අපි නිකන් එකාතකින් බැලුවාම මේ කය කියන්නේ රූකඩයක් පමණයි. ඒ රූකඩය ක්‍රියාත්මක කරන අර නූල් ටික වගේ, නූල් ටික අල්ලන් ඉන්න මිනිස්සයා වගේ තමයි මේ කෙලෙස් කියන දේවල්. ඒ කෙලෙස් හොල්ලන විදිහට තමයි අර රූකඩේ නටන්නේ, අතපය හොලවන්නේ. එහෙම නැතුව මේ කය ඇතුලේ ඉඳගෙන කෙනෙක් පුජ්‍යලයක් කරනවා නෙමෙයි, මේ කෙලෙස් වල අවනත වීමක්, කෙලෙස් වලට වහල් වීමක් තමයි එහෙනම් මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඊට පස්සේ එනවා තවත් ක්ලේශයක්. ඒ තමයි මාන කියලා කියන්නේ. දැන් මේක ඇත්තටම ආඩම්බරකම, මාන්නක්කාරකම, මානය කියලා ඔය වගේ වචන වලින් අඳුන ගන්න පුළුවන්. ඇත්තටම මානය කියන එක 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 අන්දමින් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන කියලා ප්‍රධාන වශයෙන් පැති තුනකට බෙදෙනවා. ඒ කියන්නේ අපි තවත් කෙනෙක් එක්ක අපිව නිතරම සංසන්දනය කරනවා. තර මෙතන මම ඉන්නවා, එතන යා ඉන්නවා, මම යාට වඩා උසස් කියලා අපි පුදුම විදිහට මේ එක ප්‍රධානම ඒ ක්ලේශයක් වන අස්මිමානය මුල් කරගෙන කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන සත්ව පුජ්‍යල භාවයක් තනාගෙන අපි තවත් කෙනෙක් එක්ක අපිව සංසන්දනය කරනවා. සංසන්දනය කරද්දී අපි අපිව තියාගත්තේ උඩින් නම්, අරයට වඩා උඩින් නම්, අනිත් තැනත්තට වඩා උඩින් නම් අපි අපිව තියාගත්තේ, අපි ඒකට කියනවා සීයමානයි කියලා. ඒ වගේම අපි එයාට සම මට්ටමක නම් අපිව තියාගත්තේ ඒකට සදිසමානයි කියලා කියනවා. අපි එයාට වඩා අඩු මට්ටමක නම් අපිව තියාගත්තේ හීනමානයි කියලා කියනවා. දැන් එතකොට දැන් මේ සංසන්දනය කිරීමමත් සමාන වශයෙන් වෙන්න පුළුවන්, උඩ තියා ගැනීමක් වෙන්න පුළුවන්, යට තියා ගැනීමක් වෙන්න පුළුවන්. මේ කුමනාකාරයක හෝ සංසන්දනය කිරීමක් මාන්නයට ලක් කිරීමක් මැනීමක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන තාක් අපි තාමත් ඉන්නේ කෙලෙස් වලට අහු වෙලා. ඉතින් මේ මානය කියන ක්ලේශය හරිම සූක්ෂමයි. මේක අරහත්ත්වයට දක්වාම අපිත් එක්ක යනවා කියලා දහමේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අසෝවන්නයි කියලා මාන්නීවත් වෙන්නේ නැහැ. සකදාගාමි උණයි කියලා මාන්නීවත් වෙන්නේ නැහැ. අනාගාමි උණයි කියලා මාන්නීවත් වෙන්නේ නැහැ. මාන්නීවත් වෙන්නේ රහත් උනාට පස්සේයි කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි මාන්නක්කාරකම් ඉතින් රහත් වෙනකම් ඉඳලා අයින් කරන්න නෙමෙයි තියෙන්නේ. අඩුතරමින් මේ මාන්නක්කාරකම තියෙන බව දැනගත්තොත් මේ මාන්නයකට අහු වෙලයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒකින් වෙන්න පුළුවන් හානිය අඩු කර ගන්න පුළුවන්. එතකොට මේ ලොකු මාන්නයක් තියාගෙන සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා ඉඳලා ඒ දැඩි මානෙ එකපාර අහුසීමක් නෙමෙයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ අනිත් කෙලෙස් වගේම මේ මාන්නයේ තිබිච්ච දැඩි බව, රළු බව එයා ටික ටික අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා ඒ නිර්වශේෂ ප්‍රහාණයක් වීම අරහත්වේ දුණා කියලා හිතා ගන්න පුළුවන්. එහෙනම් මේ අපි සත්පුජ්‍යල භාවයක් හදාගෙන මනින හැටි අපි තුල එහෙනම් දකින්න අපි උත්සාහන්ත වේ යුතුයි. අහංකාර, මමංකාර, මානානුසය කියන පද තුනක් ඇතැම් විට සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේ මානානුසයක් හටගන්න නම් තවත් කෙනෙක් එක්ක මාව මනින්න නම් මෙතන මම ඉන්නවා එතන යා ඉන්නවා කියලා මේ දෙපැත්තකට දාගන්න නම් අපි තුල තවත් පැත්තකින් කියන්න පුළුවන් මේ විඥාන නාම රූප අතර ඒ පැටලවිල්ල ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. අවිද්‍යාව හරහා සංස්කාර ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්න ඒ බඳු අවස්ථාවක තමයි මේ පැටලවිල්ල මේ මැනීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපි කිසිවක් උපාදාන නොකර කිසිවක් මත හිත පිහිටවන්නේ නැතිව ඉන්න තාක් ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් යට මාන අනුසයක් ක්‍රියාත්මක වේවි. නමුත් අපි මේ මොහොතේදී ඒ මාන අනුසයෙන් උසිගැන්විලා මාන අනුසයේ සක්‍රීය බවකට ලක් වෙලා මානය වශයෙන් ඉස්සරහට ආපු ගතියක් ඒ හිතේ නැහැ. පරිඋත්ථාන මට්ටමට ආපු ගතියක් නැහැ. ඒ වෙනුවට මානය සංසිඳිච්ච ගතියක්, මාන්නයට අහු නොවෙච්ච ගතියක්, කෙනෙක් පුඤ්ජලයක් හදාගෙන සංසන්දනය නොකරන ගතියක් එහෙමනම් ඒ අවස්ථාවේ තියෙවි. ඒ නිසා අපි බලන්න ඕනේ කොයි වෙලාවෙද මම කෙනෙක් පුඤ්ජලයක් හදාගන්නේ. මොකද කෙනෙක් පුඤ්ජලයක් හදාගන්න නැතිව තව කෙනෙක් එක්ක මනින්න බෑ. අපි මේ අජීවී වස්තුන් අනිත් අජීවී වස්තුන් එක්ක මනගෙන මාන්නය ඇති කරනවා නෙමෙයි. හුඟක් වෙලාවට වෙන්නේ අපි මෙතන කෙනෙක් ඉන්නවා, මෙතන පුජ්‍යලයක් ඉන්නවා, මෙතන මම ඉන්නවා කියලා හැඟීමක් ඇති කර ගන්නවා. සක්කාය දිට්ඨියක් හෝ ඊට සුයුම් මට්ටමින් ගත්තොත් අස්මිමානයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඔන්න මට ඉදිරියේ තව කෙනෙක් ඉන්නවා, නැත්නම් මට ඈතින් තවත් කෙනෙක් ඉන්නවා, එයත් එක්ක මම මාව සංසන්දනය කරනවා. ඒතර එතනත් පුජ්‍යල භාවයක් හදලා මෙතනත් පුජ්‍යල භාවයක් හදලා පුජ්‍යලෙන් දෙදෙනෙක් අතර මැනීමක් සංසන්දනය කිරීමක්. ඉතින් මේවා ඇත්තටම ප්‍රායෝගිකව අපේ ජීවිතේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඉස්කෝලේ යන කාලේ අපිටම අපිට පුළුවන්කමක් ලැබුණා අනිත් අයට වඩා හොඳින් ඉගෙන ගන්න. පන්තියේ පළවෙනියා වුණා. ඒතර මෙන්න මේ අධ්‍යාපනයේ හරහා සමාජයට අපිට ලොකු ගෞරවයක් ලැබුණා. පන්තියේ ඔන්න නායකකම ලැබුණා, ගුරුවරුන්ගේ ගෞරවය ලැබුණා, ප්‍රශංසාව ලැබුණා. ඔන්නව දන්නෙම නෑ අපි තුල මාන්නක්කාරකම උඩට එන්න පුළුවන්. අපි දැන් අර ඉස්සර හිටියේ විදිහට නෙමෙයි දැන් ටිකක් උඩින් යන්නේ. ඊට පස්සේ අපි හිතමු ටිකක් තරඟ විභාගයක් අපේ සමර්ථ වුණා. ඉතින් එතකොටත් ආයෙත් අපේ ඔළුව ටිකක් ඉදිමෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මාන්නේ වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ සමාජලාවට අපේ විශ්වවිද්‍යාලයට තේරුණොත් ඔන්න තවත් ඉතින් අර වගේ මාන්නේ වැඩි වෙන්න පුළුවන්. ඒ අපේ තිබිච්ච නිහතමානී ගතිය අඩු වෙලා බොහොම උඩින් යන ගතියක්, බොරු කකුල් පරිහරණය කරන ගතියක්, පොළවේ යන්න බැරි ගතියක් අපිට ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු අපිට හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්. අනිත් අයව පරාජය කළා අපි දක්ෂතා පෙන්නනවා ක්‍රීඩාවේදී. ඉතින් ඒකත් අපිට සමහර විට මාන්නේ ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අනිත් අයට වඩා බොහොම සුරූපී කැපිලා පේනවා. අනිත් අයත් එක්ක ඉන්නකොට මම තමයි කාගෙත් ඇස් බැඳ ගන්නා කෙනා. අන්න මේ සුරූපී බව හරහා, දැකුම් කළු බව හරහා මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු මට හොඳට සින්දු කියන්න පුළුවන්, සංගීතය හොඳට මට පුළුවන්, අනිත් අයට නම් බෑ. ඉතින් ඒ හරහා මාන්නයක් අපිට ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු අපිට හොඳට ධනය තියෙනවා, අනිත් අයට නම් නැහැ. මම හොඳ ධනවත්, එක්කෝ මගේ දෙමව්පියෝ ධනවත්, මට පරම්පරාවෙන් ලැබිච්ච ලොකු ධනවත් බවක් තියෙනවා, සම්පත් තියෙනවා, වස්තු බහුභෝග සම්පත් තියෙනවා. ඒ හරහා මාන්නය ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට ලොකු පරිවාර ශක්තියක් තියෙනවා, මම ඇවිල්ලා ලොකු පිරිසක නායකෙක්, මට ලොකු අනුගාමිකයින් පිරිසක් ඉන්නවා. ඒ අය ඉතින් මාව හැමතිස්සෙම ඉහලින් තියෙනවා, මම තමයි නායකයා කියලා මට ඔල්වරසන් දෙනවා. එහෙමනම් ඉතින් මා තුල ලොකු මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම යම්සි දක්ෂතාවයක් හදාගෙන අනිත් අයට දැන් උගන්වනවා, අනිත් අයට බණ කියනවා, අනිත් අයට මඟ පෙන්වනවා, අනිත් අය මට අවනතයි. එතකොටත් අන්න මා තුල මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන්ම අපි කතා කළේ හුඟක් කාලවට මේ සෙය්‍යමානය කියන එක. ඒ කියන්නේ අනිත් අයට වඩා මම උසස්, අනිත් අයට වඩා මං කැපී පෙනෙන කෙනෙක්, අනිත් අය මං කියන දේ අහන්නේ, අනිත් අයට වඩා ඉහළින් තමයි මම ඉන්නේ කියලා මේ අපි තුල මාන්නේ දිනු වෙන්න එමට අවස්ථා මේ ජීවිතය තුල අප්‍රමාණව සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි කරන යම් යම් රැකියා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි ගුරුවරයෙක්. ඉතින් නිරන්තරයෙන්ම කරන්නේ අපිට වඩා නොදන්න පිරිසකට අපි කියලා දෙනවා. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. දරුවෝ ශිෂ්‍යයෝ මන් තරම් දන්නේ. ඉතින් මම කියලා දෙනවා. මම ඒගොල්ලන්ට මාර්ගය පෙන්වනවා. එතකොට ඔන්න මන් තුල ඒ ගුරු බව මුල් කරගෙන, නැත්තම් ඒ වෘත්තිය මුල් කරගෙන මානක්කාරකමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපි ස්වාමීන් වහන්සේ නමක්, නැත්නම් මෙහෙණින් වහන්සේ නමක්. අනිත් අය ඉතින් මට වඳිනවා, ගරු බුහුමන් කරනවා, අප උපස්ථාන කරනවා, වන්දනාමාන කරනවා, මගෙන් අවවාද අනුශාසනා ගන්න එනවා, මම ධර්ම දේශනා කරනවා. මෙන්න මේ මහණකමත් මාන්නේ ඇති වෙන්න තියෙන එක ප්‍රබලම අවස්ථාවක්. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මාන්නක්කාරකමට සෑහෙන්න අහු වෙලා තියෙනවා. අපිට බිමට බැහැලා නිහතමානී ඉන්න ගතිය වෙනුවට අපි තුල මේ ධර්මීය දැනීම නිසා, නැත්තම් පුද පූජා සත්කාර ලැබීම නිසා, අනිත් අයගේ ගරු බුහුමන් ලැබීම නිසා, ප්‍රශංසාවන් ලැබීම නිසා, අනිත් අයට වඩා හැමතිස්සම ඉස්සරහා මුල් ආසනය අපිට ලැබීම නිසා, ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට ලොකු මාන්නක්කාරකමක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු අපි වෘත්තියෙන් බොහොම ගරු බුහුමන් ලබන වෘත්තියක් අපි කරනවා. අපි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නැත්නම් ආයතනයක ප්‍රධානියෙක්. අන්න ඒ වගේ තත්ත්වයකදීත් මේ මං යටතේ සෑහෙන පිරිසක් මට අවනත වෙලා කටයුතු කරනකොට මම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානිය කියලා ඒ ලේබල් එක අපිට යොදලා තියෙනකොට අපි ඉතින් ලොකු පුජ්‍යල භාවයක් හදාගන්නවා, මාන්නක්කාර ගතියක් හදාගන්නවා. ඉතින් සෙය්‍යමානය අපි තුල වැජඹෙන්න පටන් ගන්නවා. ඉතින් මේකම ඇතැම් විට අපි තුල එබඳු හැකියාවක් නොතිබිලා එබඳු ගුණයක් නොතිබිලා එබඳු අපි දු තනතුරක් නොලැබිලා ඒත් සමහර විට අපි එබඳු තනතුරු සහිත එබඳු හැකියාවන් සහිත කෙනෙක් එක්ක අපිව සංසන්දනය කර කර අපිත් ඒ අයට සමානයි නැත්නම් අපි ඒ අයටත් වඩා ලොකුයි කියලත් සමහර වෙලාවට අපි හිතා ගන්න ඉඩ තියෙනවා. සදිසමානයකට යන්නත් ඉඩ තියෙනවා. සෙය්‍යමානයකට යන්නත් ඉඩ තියෙනවා. මේ ඇත්ත වශයෙන්ම තිබිලා නෙමෙයි ලැබිලා නෙමෙයි ඒ වෙනුවට හිතින් මවාගෙන සමහර විට ඒකේ අනිත් පැත්ත ඒ කියන්නේ අනිත් අයට නම් ඉතින් ඔක්කොම තියෙනවා මට නම් ඇති දෙයක් නැහැ. මම ඉතින් හැමදාම පරාජිතයි කියලා සමහරట్లా හීනමානයක් වැටිච්ච ගතියක් මැනමැන අපිට ඉන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ නිසා මේ මානකාරකම ඉහවහාගේ ගතියක් අද මුළු සමාජය තුළම දකින්න පුළුවන්. විශේෂයෙන්ම ලාංකික සමාජය සෑහෙන දුරට ඒ තව කෙනෙකුට ගෞරව කරන ගතිය සිකක් දුරට දැන් අඩුවක් පේන්න තියෙනවා. ඔවුනොවුන්ට ගෞරව කරන ගතිය. ඔවුනොවුන්ගේ වචනයකට සවන් දෙන ගතිය. මොකද හැමෝම තුල ඉන්නේ හරි ලොක්ෙක්. හැමෝම තුල ඉන්නේ හරිම ප්‍රභූවරයෙක්. හැමෝම තුල ඉන්නේ බලපුලුවන්කාර ගතියක්. ඉතින් එතකොට කිසි කෙනෙක් කැමති නැහැ ඔළුව නමන්න. කිසි කෙනෙක් කැමති නැහැ තවත් කෙනෙක් කියන දේක් අහන්න. තවත් කියන කෙනෙක් තවත් කෙනෙක්ගේ වචනයකට ඇහුම්කන් දෙන්න කිසි කෙනෙක් කැමති නැහැ. ඔක්කොටම ඕනේ තම තමා වශයෙන් කැපී පෙනෙන්න. තම තමා වශයෙන් ඉස්සරහින් ඉන්න. ඉතින් එතකොට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතකොට ඉතින් හැමදාම ගැටුම් තමයි. එතකොට මේ මාන්නය නිසා පුදුම විදිහට අද සමාජයේ විවිධාකාර විෂමතාවයන් එකම පවුලේ ඇතුලේ වුණත් විවිධාකාර ප්‍රශ්න නැත්නම් පවුල් අතර ඥාතීන් අතර ප්‍රශ්න ගම් දෙකක් අතර ප්‍රශ්න නගර දෙකක් අතර ප්‍රශ්න රටවල් දෙකක් අතර ප්‍රශ්න හුඟක් දුරට ඇති වෙලා තියෙනවා. අපි තුම එක රටක නායකයෙක් තවත් රටක නායකයෙකුට ඒ අවශ්‍ය කරන ගෞරවය දුන්නේ නැත්තම් ඉතින් අර නායකයා ඊට වඩා ලොකු මාන්නක්කාරකමක් නම් හිතේ තිබුණේ. ඊට පස්සේ ඉතින් යුද්ධයක් තමයි පටන් ගන්න. ඉතින් මේ ඒ නිහතමානී වෙන්න බැරිකම නිසා මේ තවත් කෙනෙක්ගේ හිතේ පහළලා තිබුණේ මාන්නක්කාර කමක් කියලා තේරුම් ගන්න බැරි වීම නිසා කෙලෙස්වල ස්වභාවය තේරුම් ගන්න බැරි වීම නිසා අන්තිමට රටවල් පිටින් ජාතීන් පිටින් ඒවට වන්දි ගෙවනවා. ඒ නිසා පින්වත්නි මේ අපි කතා කරන කෙලෙස් මේ පොතට සීමා වෙච්ච දේවල් නෙමෙයි. මේවා ප්‍රතිවිපාක හරිම ප්‍රබලයි. ඒ ප්‍රතිවිපාක ලබන්නේ ඒ මාන්නයට අහුවෙච්ච කෙනා පමණක් නෙමෙයි. ඒ මුළු පවුලම ඒ ප්‍රතිපාක තමයි ලබන්න පුළුවන්. ඒ මුළු ගමම ප්‍රතිපාක ලබන්න පුළුවන්. ඒ මුළු ජාතිය මේ මුළු රටම සමහර විට ප්‍රතිපාක ලබන්න පුළුවන්. එපමණකට දරුණුයි මේ කෙලෙස්වල ප්‍රතිපාක. ඉතින් අපි අද උත්සාහවත් උනේ දැන් මේ මානය කියන එකේම ඉතින් අනිත් එකත් අපිට ඉවර කරලන්න පුළුවන් අතිමානය කියන එක. එතෙන්දී අපි සම්පූර්ණයෙන්ම අපි උඩින් තියාගෙන අනිත් කෙනාව පහත දාන්නමත් උත්සාහත් වෙනවා. අතිමානී කියන එකේදී අර තමා හැමතිස්සම උඩින් තියාගන්නවා එපමණකින් නොනැවති අනිත් කෙනාව පහත් කළත් සලකනවා. ඉතින් මෙන්න මේ දෙක ඉතින් ළඟ ළඟ යනවා. ඒ සෙය්‍යමානයට ආපු කෙනාට සිද්ධ වෙන ඊළඟ මට්ටම තමයි එයා අනිත් අයව පහත් කර සලකනවා. ඒ අයට එක්කෝ වසල භාවයෙන් කතා කරනවා. පහත් කළා කතා කරනවා. අවතක්සේරු කළා කතා කරනවා. ඒ අය යම්කිසි හොඳ දෙයක් කිව්වත් ඒක අවතක්සේරු කරනවා. ඒ අයගේ තියෙන ගුණයක් දැක්කත් ඒක අවතක්සේරු කරනවා. එහෙමත් නැත්නම් ඒ අය නිවැරදි දෙයක් කිව්වත් ඒක නොසලකා හරිනවා. ඉතින් කිසිම හැදෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අර තියෙන අකුසල් ටික තියෙන කෙලස් ටික තව තව වර්ධනය වෙවි අපාගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි තුල මාන්නේ ඇති වෙලා නම් මාන්නක්කාරකමකින් නම් අපි කටයුතු කරන්නේ. ඉතින් ලොකු විපතක් තමයි අපිට වෙලා තියෙන්නේ. නමුත් කම්සි කෙනෙක් නිවරදේව දහම ප්‍රගුණ කරනවා නම් සතිපට්ඨානයක් වඩනවා නම් චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් වඩනවා නම් එයාගේ ඒ වෙනුවට හටගන්න තියෙන නිහතමානී ගතියක්. මොකද අර පුජ්ජල භාවයේ හැදෙන හැටි දැක දැක තමයි එයා ඉන්න තියෙන්නේ. කොයි වෙලාවෙද මේ පුජ්ජල භාවයක් හදන්නේ? කොයි වෙලාවෙද මමෙක් හදන්නේ? මොන මොන සිතුවිලිද මේ සඳහා ඉදිරිපත් වෙන්නේ? මොනමන සංසිද්ධීන්ද මේ හිත උපක්‍රමශීලීව පාවිච්චි කරන්නේ. සමහර විට මේ මාර්ගයේ ඉදිරියට යනකොට හුඟක් වෙලාවට මාන්නය කුසලයේ හරහා ඇති වෙන්න පුළුවන්. අනිත් කෙනාට වඩා මම දැන් දක්ෂයි, අනිත් කෙනාට වඩා මම දැන් සිල්වත්, අනිත් කෙනාට වඩා දැන් මම ප්‍රඥාවන්තයි කියලා සමහර විට මේ ಗುಣ නිසාත් ಗುಣත් එක්ක සංසන්දනය කළා මාන්නේ අපිව රවට්ටන්න පුළුවන්. ඉතින් හරිම සූක්ෂමයි. ඉතින් මාන්නෙන් ගැලවෙන්න සෑහෙන්න ප්‍රඥාවක් අවශ්‍යයි. ඉතින් එහෙම නැත්තම් අපි දියුණු කරන ගුණයම උනත් අපිව උඩින් තියලා අනිත් කිනාව පහත් කරන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය සප්පුරිස සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිල්වත් බවක් සහිතව අනිත් කිනාව පහත් කළා, තමාගේ සිල්වත් බව පාවිච්චි කළා, තමන් උඩින් තියාගෙන ඒකෙන් මාන්නක්කාරකමක් ඇති කරගෙන අනිත් කෙනා දුස්සීලෙක් කියලා සලකනවා නම් යම්ස කෙනෙක්, එයා සිල්වන්ත අසත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි යම්ස කෙනෙක් සමාධියක් හදාගෙන තමන්ට නම් සමාධියක් තියෙනවා අනිත් කෙනාට සමාධියක් නැහැ කියලා අන්න තමන්ගේ සමාධිය මුල් කරගෙන මාන්නක්කාරකමක් ඇති කරගන්නවා නම්, ආත්ම දෘෂ්ටියක් වර්ධනය කරනවා නම්, අනිත් කෙනෙක්ව පහත් කළා සලකනවා නම්, ඒකත් අසත්පුරුෂකමක් වශයෙන් පෙන්ලා දෙනවා. එමත් නැත්නම් තවත් කෙනෙක් ඔන්න දුතාංගයක් වඩනවා, අනිත් කෙනාව නොසලකා හරිනවා, අනිත් කෙනාව පහත් කළා සලකනවා, මොකද තමන් තරම් දුතාංග දහරි නොවන නිසා, ප්‍රතිපදාවක් නොරකින්න නිසා, ඒකත් අසත්පුරුෂකමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට වරප්‍රසාදයක් දීලා නැහැ, ಗುಣ නිසාවත් තවත් කෙනෙක්ව පහත් කළා සලකන්න. මේ භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සත්පුරුෂ භූමියකට අවතීර්ණ වෙලා අපි ගුණයක් දිනු කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක පාවිච්චි කරන්න ඉඩක් දීලා නැහැ තවත් කෙනෙක්ව පහත් කළා සලකන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අපේ හිතේ මේ පහළ වෙන්න පුළුවන් කෙලෙස් පිළිබඳව පුදුමාකාර අවබෝධයක් සහිතව මෙන්න මේ තැන්වලදී මේ කෙලෙස් පහළ වෙන්න පුළුවන් කියන ඒ අවධානම පෙන්ලා දීලා තියෙනවා. අපිත් පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ ඒ අවස්ථානුකූලව මොනවද පහළ වෙන්න පුළුවන් කෙලෙස්. පහළ වුණොත් මට පුළුවන් දෙකින් මිදෙන්න. පහළ වුණ කෙලෙසය කෙලෙසයක් වශයෙන් හඳුන ගන්න. ඒකට හිත නතු වෙන්න නොදී, ඒකට වහල් නොවි, ඒකෙන් අතමුදවා ගන්න මට පුළුවන්ද කියලා එහෙනම් සෑහෙන්න උත්සාහයක් දැරිය යුතු වෙනවා. එහෙනම් පින්වත්නි, අදත් අපි උත්සාහත් උනේ තවත් ටිකක් මේ කෙලෙස් පිළිබඳවම තේරුම් ගන්න. හිතේ පහළ වෙන තවත් කෙලෙස් ස්වභාවයන් කීපයක් අදත් අපි සාකච්ඡා කළා. ඉතින් මේ කරුණුත් අපි සෑහෙන දුරට තේරුම් අරගෙන අපේ හිතත් නිකෙලෙස්ව පවත්වන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනු සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද දවසේත් මේ පින්වතුන්ට අද දවසේත් ධර්මදේශනාව මුල් කරගෙන මේ පින්වතුන්ට යම් හෝ පොඩ්ඩක් ඉන්න, ඇහෙනවද මාව? මම කතා කරන එක ඇහෙනවද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හරි, හොඳයි. කියන්න, හොඳයි, ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ඇහෙනවද?
ඇහෙනවා, ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කියන්න, ඇහෙනවා. ඔව්, කියන්න, ඇහෙනවා.
ස්වාමීවාස් මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා ඒ පැත්තෙන්. අපිට එක්කෙනාට අවස්ථාව දීලා බලමුද?
හරි, හරි, හොඳයි.
බන්දු ජීව මහතාට අවස්ථාව ලැබෙනවා.
දරුවන් සම්බන්ධ ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීනාර දැන් මේ මාන්‍ය ගැන කියන කොටයි දැන් අපි හිතමුද රහතන් වහන්සේලා අතර මාන් දැන් රහතන් වහන්සේලා අතරත් ඔවුනොවුන් අතර ඒ අයට ගරු කරන ස්වභාවයක් තියෙනවනේ. එතකොට ඒ ස්වභාවය ස්වාමීන් වහන්සේ පිහිටන්නේ මොකක් මතද?
ඉතින් එතන ඒ කියන්නේ දැන් අපි කෙනෙකුට ගරු ඇහුණා ඒ කියන්නේ දැන් කෙනෙකුට ගරු කරනවා කියන එක ඒක මාන්නේ නිසා වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ නේද? දැන් අපි තමු අපි
සවුනස දැන් උතර දැන් يعني ඒ ගරු කිරීම වෙන්නේ වැඩිහිටි ස්වභාවය අනුව මොකක් හරි ඒක පිළිවෙලක් තියෙන්න ඕනනේ. එතකොට ඒ කියන්නේ ඒක
එහෙම කියන්න පුළුවන්. දැන් මොකද දැන් අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොත් දැන් භික්ෂුන් වහන්සේලාට පනවපු විනයක් තියෙනවා. දැන් අර කිව්ව වගේ වස් පිළිවෙලින් මේ පින්නපාතේ ගමන් කරන එක, වැඩිහිටි ගෞරවයක් පැවැත්වීම, වත් පිළිවෙත් කිරීම, උපාධ්‍යායන් වහන්සේ ඉදිරියේ නැමී සිට කතා කිරීම. ඉතින් මේ වගේ අර බුදුරජාන් වහන්සේ පනවපු ආඥාවක් තියෙනවා, විනයක් තියෙනවා. ඉතින් එතකොට මේ අපි කතා කරන්නේ සම්මුතියක්. මොකද අපිට දැන් හිතේ කෙලෙස් නැහැ කියලා, රහත් වුණා කියලා ඒ සම්මුතිය අභිබවා සම්මුතියට පටහැනිව ක්‍රියාත්මක වෙන්න බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. සම්මුතියට ගරු කරන්න එක්තරා අන්දමක විනය නීති පද්ධතියක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් එතකොට අපි අර සමාජයේ කඩා බිඳගෙන සමාජයේ තියෙන ප්‍රතිපදාවන් සම්ප්‍රදායන් කඩා බිඳගෙන යෑමක් නෙමෙයි තියෙන්නේ. ඒවටත් ගරු කරමින් බොහොම නිහතමානීව කටයුතු කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඒ තවත් කෙනෙක් ඉදිරියේ මේ නැමී සිටීම, එතකොට තමන් තුල මාන්නයක් නොතිබුණා කියලා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද ඒක පහසු වෙයි. අපහසු වීමක් වෙනකොට ඒක පහසුවක් වෙයි. මොකද අපිට ඒ නීතියකට අවනත වෙන්නත් හිතෙන්නේ නැත්තේ අපි තුල තියෙන මාන්නක්කාර ගතිය නිසා. දැන් හිතන්න අපි ස්ථානයක කටයුතු කරනවා. සේනාසනයක කටයුතු කරනවා. ආයතනයක කටයුතු කරනවා. දැන් මේ ආයතනයේ යම්සි නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අපිට ගරු කරන්න හිතෙන්නේ නැත්තම්, ඒකේ ඉන්න ප්‍රධානියාට ගරු කරන්න හිතෙන්නේ නැත්තම්, අපි හිතමු ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන්. යම් හෝ අපේ ප්‍රධානියා යම්සි පනවපු යම්සි නීති පද්ධතියක් තියෙනවා. නමුත් අපේ හිත ඒකට විරුද්ධව පෙරලි කරනවා, ඒකට අවනත විය යුතු නැහැ කියලා මේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා හුඟක් වෙලාවට අපේ තියෙන මාන්නක්කාර ගතිය නිසා. එහෙම නැත්නම් අර තම්බේ කියලා කියපු තද ගතිය නිසා. ඒ නිසා දැන් ඒ වෙනුවට අපි තුල ගුණයක් දිනලා තියෙනවා නම් අපි ඉතින් ඒ තියෙන පද්ධතියට අවනත වෙවි. ඒ නීති පද්ධතියට අපි අවනත වෙලා මේ සාමූහිකව සියලු දෙනාගේම යහපත පිණිස, මේ පද්ධතියේ ආරක්ෂාව පිණිස, මේ පද්ධතියේ නැත්නම් ආයතනයේ සේනාසනයේ යහ පැවැත්ම පිණිස, ඔවුනොවුන්ගේ යහපත පිණිස පනවාගත්ත නීති පද්ධතියක්නේ. ඒතර අන්නේ කාරණාව අපි තේරුම් අරගෙන අපිට පුළුවන් නම් නිහතමානීව මම මේ නීතියට අවනත වුණා නම් එතකොට මටත් හොඳයි, අනිත් අයටත් හොඳයි. මේ පද්ධතියේ යහපත් පැවැත්ම පිණිස ඒක හේතුවක් වෙනවා කියලා අර බිමට බැහැලා නිහතමානීව කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ කෙලෙස් අඩුවීම අපිට එබන්දු ඒ නීති පද්ධතියක් යම්සි විනය ශික්ෂාපදයක් රකින්න පහසුවක් වෙනවා මිසක් අපහසුයක් වෙන එකක් නෑ.
එහෙමයි ස්වාමීනාස. එතකොට ස්වාමීනාස දැන් අපි ඔය අනිශ්චිත ස්වභාවය තුල ඔබ තවත් දුරටත් කටයුතු කරගෙන යන ආකාරයකට විකසිතවත්ව බලනකොට දැන් ඒක නිකන් අර උභවන්සේ පසුගිය සතියේ පැහැදිලි කළා වගේ අල්වතර වගේ ස්වභාවයේ පිටියක්. එතකොට අපි ඒ ස්වභාවය ඇතිද? මොකද ඒ ස්වභාවය තුල ඉඳගෙන අපි ආපහු හිතන්නේ සතිය පවත්වන්න ඕනද කරන ක්‍රියාවන් තුල ඕ සිතන සිතුවිලි ඔස්සේ මොකද එහෙම අවශ්‍යතාවයක්? මොකද අපි නිකන් අර දෙවිය පිටින්ම අතරලා වගේ හිතන්නේ කිසිම සිතුවිල්ලක් සිතන්නවත් එහෙම නැතුව නිකන් ඔහේ ඉන්න ගතිය තමයි තියෙන්නේ. එතකොට ඒක පමණක් ඇතිද? එහෙම නැත්නම් සෑම මොහොතකම නැවත ආපහු සතිය පවත්විය යුතුයිද
ඔව්. දැන් ඔතන ඇත්තනම දැන් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි බලෙන් පවත්වන සතියක් නෙමෙයි. දැන් ඉබේ පවතින සතියේකට අපි නිකන් අනුයාත වීමක්. ඒකට නිකන් යාවීමක් තමයි කතා කරන්න වෙන්නේ. දැන් අපිට මුල් කාලෙදී සතිය බලෙන් පවත්වන්න වුණා. මොකද එහෙම අපි අරමුණකට වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණට හිත දැම්මේ නැත්තම් බලෙන්ම සතිමත් තුනේ නැත්තම් හිත යනවා එක්ක අතීතයට නැත්තම් අනාගතයට. වර්තමානයේ මුණත් බොහොම පෙරලිකාර අරමුණකට හිත යනවා. ඒකෙන් මුදව ගන්න අපි ඔන්න බලෙන්ම යම්සි අරමුණකට හිත දැම්මා. සතිය පැවැත්තුවා. දැන් හැබැයි ටික ටික යහට ගිහිල්ලා විපස්සනාක් වැඩිලා හිත උපාදාන නොකරන මට්ටමකට ආව නම් දැන් බලන්න ඕනේ මේ කොහොමත් සතිය තියෙනවා. වර්තමානයේ හිත ඉන්නවා. ඒක යාගේ ප්‍රകൃතිය. බැරිද මේ ඒකට නිකන් අපි කියන්නේ ප්ලග් වෙනවා කියලා. ඒකට නිකන් කොහොමද මේක ප්ලග් කරගන්නේ? ඒකට කොහොමද නිකන් අනියාත වෙන්නේ? ඒකත් එක්ක සැසඳෙන්නේ කොහොමද? ඒකට මේ සමාන්තරව යන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. දැන් එහෙම යන ගමනේදී තමයි ඔන්න ආයෙත් සිතුවිලි එන්නේ. අතීතේ මුල් කරගෙන වෙන්න පුළුවන්, අනාගතේ මුල් කරගෙන වෙන්න පුළුවන්, වර්තමානයේ මුල් කරගෙන වෙන්න පුළුවන්. මේ විවිධාකාර කෙලෙස් නිසා වෙන්න පුළුවන්. යම් යම් සිතුවිලි හැබැයි විтин විට මතුවෙනවා. යම් යම් විතර්ක මතුවෙනවා. එතකොට අපිට ඕනනම් පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන් කොහොමද මේ සිතුවිල්ල ආවේ? මොකද්ද මේකේ හේතුව? මොන වගේ රූට් එකක්ද? මොන වගේ අකුසල මූලයක්ද මේකේ තියෙන්නේ? එහෙම නැත්නම් මොන වගේ කුසල මූලයක්ද මේකේ තියෙන්නේ කියලා ඕනනම් විමසලා බලන්න පුළුවන්. ඒතර හුඟක් කාලවට අපි කරපු හොඳ වැඩක් මුල් කරගෙන කෙනෙක් හදන නියාවෙන් කෙනෙක් හදන මුවාවෙන් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒතර ඒ සිතුවිලි හදන්නේ මේ එතන මම හිටියා, ඒ මම තමයි ඒ යම්සි නිවැරදි දේ කළේ, හරි දේ කළේ. ඒ දැන් මම තමයි කල්පනා කරන්නේ. ඔන්න දැන් හදාගත්ත පුජ්‍යල බව, පුජ්‍යල භාවයක්. එතනත් මම හිටියා, දැනුත් මං ඉන්නවා, පුජ්‍යලෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා තමයි හොඳ, ඒ පුජ්‍යලයා තමයි අර හරි දේ කළේ. දැන් මේ පුජ්‍යල භාවයක් හදන සිතුවිලි අපේ හිතේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඒ වගේ අපිට පුළුවන් නම් හිතවිලි පහළ වෙනකොට මේක අස්සේ තියෙන ඒ රොඩ දකින්න, මේක අස්සේ තියෙන මේ අකුසල මූලය දකින්න, නැත්නම් ක්ලේශය සියුම් උපක්ලේශය දකින්න. එතකොට ඉතින් අපි තව තව බොහොම සියුම්ව හිත පිරිසුදු කර කර පිරිසුදු කර කර යන ගමනක් තමයි තියෙන්නේ. දැන් ඒක ඇත්තටම මේ අපි ඊයේ නිසන්වනේ මේ දවස් දෙකක වැඩසටහනක් පටන් ගත්තා. ඒකදී මේ මතක් කරගත්තා එක්තරා සූත්‍රයක්. ඒකට කියන්නේ විතක්ක සූත්‍රය කියලා. ඒ විතක්ක සූත්‍රය අන්තර්ගත වෙන්නේ ඉති උත්තක පාළියේ. ඉතින් ඒකේ හරි ලස්සන මේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරනවා. ඒ කරන ප්‍රකාශය තමයි බුදුරජාණන් වහන්සේ කියන මේ බුදුරජාණන් වහන්සේට, ඒ කියන්නේ තථාගතයන් වහන්සේට විතර්ක දෙකක් පහළ වෙනවා. පළවෙනි විතර්කය තමයි ඛේම විතර්කය කියලා කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ මේ අවිහිංසාවට ඇලිලා අවිහිංසාවේ නිරත වෙච්ච කෙනෙක්. අපි කෙනෙක් කියන වචනේ පාවිච්චි කරමු. ඉතින් ඒ නිසා උන්වහන්සේට විතර්කයක් පහළ වෙනවලු, මං මේ කරන ක්‍රියාව නිසා, මං මේ කරන කතාව නිසා කිසිසේත්ම තවත් කෙනෙකුට හානියක්, අවැඩක්, හිංසාවක් නොවේවා කියලා එහෙම විතර්කයක් පහළ වෙනවලු. ඊටත් වඩා ඇත්තටම වැදගත් වෙන්නේ මේ දෙවැනි විතර්කය. උන්වහන්සේ කියනවා උන්වහන්සේ ප්‍රවිවේකයේ ඇල්ලලා තියෙන්නේ. මං මේ සූත්‍රය පෙන්වන්නම් මේ ස්ක්‍රීන් එකේ. මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ කියනවා පවිවේකාරාමෝ භික්ඛවේ තථාගතෝ පවිවේක රතු. පවිවේකාරාමෝ භික්ඛවේ තථාගතෝ පවිවේක රතු. මහන්නි මම විවේකයට ඇලිලායි තියෙන්නේ. විවේකයට ඇලිච්ච මනසකින් තමයි වාසය කරන්නේ. ඒ කියන්නේ මනස විවේකයෙන් තියෙනවා. මනස සැහැල්ලුවෙන් තියෙනවා. මනස ප්‍රകൃතියෙන් තියෙනවා. මනසේ මොකක්වත් නැහැ. අපි හිතමු විවිධාකාර හැලහැප්පීම් වෙනුවට නිකන් බොහොම සංසුන් සැහැල්ලු විවේක ගතිය, ශාන්ත ගතිය එතන තමයි හිත තියලා තියෙන්නේ. ඒකට තමයි ඇලිලා තියෙන්නේ. ඒ පැත්තට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. එහෙම තියෙනකොට මොකද්ද තියෙන වාසිය? තමේනම් භික්ඛවේ තථාගතං පවිවේකා රාමං පවිවේක රතං ඒසේව විතක්කෝ බහුලං සමුදාචරති. මේ විදියට මේ ප්‍රවිවේකයට ඇලිලා, විවේක ස්වභාවයට ඇලිලා ඒ හිත පැවතීම නිසා මෙන්න මෙබඳු විතර්කයක් යම් වෙලාවදී පහළ වෙනවා. ඒ මොකද්ද? යං අකුසලං තම් පහීනಂತಿ. යම් හෝ අකුසලයක් තිබුණා නම් ඒක දැන් ප්‍රහාණය වෙලා අවසానයි. දැන් මේ බුදුහාඳුරෝ තමන් වහන්සේ ගැන කියන්නේ. උන්වහන්සේගේ ඒ සර්වඥතා ඥාණයට නැත්නම් අරහත්වයට දැන් පත්වෙච්ච බවට මෙන්න මේ වගේ ප්‍රකාශයක් එනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ අපිට නැත්නම් ශ්‍රාවකීන්ට කියනවා පවිවේකා රාමෝ භික්ඛවේ විහෙරත පවිවේක රතෝ. මහන්නේ නුඹලාත් විවේකීට නතු වෙලා විවේකීට නැමිලා විවේකීට බර වෙලා වාසය කරන්න. ඒ කියන්නේ හිත විවේකයෙන් තියන්න. හිත උපාදාන වලින් තොරව පවත්වන්න. හිත අනිශ්චිතව පවත්වන්න. කොහෙවත් තියන්න, පෙලන්න, ගටන්න, නටන්න, නටවන්න යන්න එපා. එහෙම කරොත් මොකද වෙන්නේ? තේසං වූ භික්ඛවේ තුම්හාකම් පවිවේකා රාමාණං විහෙරතං පවිවේක රතාණං ඒසේව විතක්කා බහුලා සමුදා චරිස්සති. මෙන්න මේ අන්දමින් ඔබලා කටයුතු කළොත් විවේකයෙන් හිත වැඩිපුර කාලයක් තිබුවොත් මොකද්ද වෙන වාසිය මොකද්ද පහළ වෙන විතර්කය මොකද්ද කිං අකුසලං කිං අපහීනං කිං පජහාමාති. මොකද්ද අකුසලය? මොනවද මේ වෙනකොට ප්‍රහාණය වෙලා නැත්තේ? තාම තියෙන අකුසල් මොනවද? මොනවද දැන් දුරු කරන්න පුළුවන්? ඔන්න ඕක තමයි වාසිය. ඉතින් ඔන්න ඔය කාරණාව අපිට ඉතාම වැදගත්. මේ බුදුරජාණන් වහන්සේ අපේ හිත විවේකයෙන් තියන්න කියලා කියන්නේ ඒකේ යම්කිසි ආනිසංශයක් දැකලා. ඒ ආනිසංශය තමයි අපිට හිත විවේකයේ තියන්න බෑ අපේ හිතේ අකුසල් තියෙනවා. අපේ හිතේ කෙලෙස් තියෙනවා. යම් යම් අවස්ථාන් වලදී නැවත නැවත මේ විවේකයේ කැඩෙනවා, මේ විවේකයේ බිඳෙනවා කෙලෙස් මතු වෙනකොට. එතකොට අන්න අපිට අහු වෙනවා, අපිට තේරෙනවා තාමත් මෙන්න මේක තියෙනවා. තාමත් මේ ඇලීම තියෙනවා. තාමත් මේ ගැටීම තියෙනවා. තාමත් මෙන්න මාන්නේ තියෙනවා. තාමත් මෙන්න අවිද්‍යාව තියෙනවා. කියලා අන්න ඒ විවේකයේ කැඩ කඩා විටින් විට පහළ වෙන කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්න පහසුවක් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න ඔය කාරණේ නිසා මම කියනවා විවේකයට අලවන්න, විවේකයට නැඹුරු වෙන්න. එතකොට ඔබලාට හිත මේ විතර්කයක් පහළ වෙයි. තාම මොනවද මේ තියෙන අකුසල්? තාම මොනවද මේ හිතේ තියෙන කෙලෙස්? මොනවද මේ වෙලාවේ මතුවලා තියෙන්නේ? මොනවද මේ වෙලාවේ මට ප්‍රහාණය කරන්න තියෙන්නේ කියලා එhmenනම් විතර්කයක් පහළ වෙවි.
එහෙමයි ස්වාමීනාසේ, ඒක පැහැදිලි. හොඳට මේ ඕකටම අදාළව මේ මොකද දැන් එhmenනම් ඇත්තටම අපි ගත්තොත් අපි ඒ කියන්නේ ඒ විවේකය තුළ ඉන්න කොටත් ආපහු සතිය පවත්වන්න ගියොත් වෙන්නේ අර විවේකය කැඩෙන එකමත් තමයි.
ඔව්, මොකද එතන මම කරන්න යනවානේ. මම බලෙන් වීරයක් යොදන්න යනවා. ඔව්. දැන් මේ මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම හිතන්න පුළුවන්. අපි හිතමු දැන් ඇල් වතුර තිබුණා. දැන් අපිට ඇල් වතුර ගතිය මදි වෙලා අපි ඒකට නිකන් සීනි ටිකක් දාන්න යනවා. දොඩම් ගෙඩියක් මිරිකන්න යනවා. අපිට අර ඇල් වතුර ගතියට තාම මේ හිත නිකන් යා දෙන්නේ නැහැ. ඒක මදි මදි වගේ.
එහෙමයි.
එහෙම දෙයක් තියෙන්නේ.
ඔව්. ඒ වගේම සාල්නාසෙන් දැන් තව අත්දකපු දෙයක් තමයි දැන් මම බස් එක වාඩි වෙලා ගියා. ඉතින් ඔය ස්වභාවය තමයි යන්නේ. නමුත් ඊ යනකොට උනත් සිත කොච්චර විවේකද තියෙනවා නම් ඒ කියන්නේ පාරේ තියෙන මොකක් හරි බෝඩ් එකක් කියවන්න ගියත් කියවන්න ඒකට සිත ඉඩ දෙන්නේ නැහැ. ඒක නිකන් එකපාරට නිකන් බොහොම අපහසුතාවයක් දනවලා වෙන්නව. නමුත් ඕරණන් ඉතින් එතන ඇත්තටම ඒක කියවන්න යනවනම් එතන මම කැදෙනවා. එහෙම නැත්තම් නොකියව අතාරින්නවා.
හරි.
එතකොට ඒ වගේ ස්වභාවයක් තමයි අත්දකින්නේ. නැත්තම් ඉතින් අර ඔහේ වාඩි වෙලා යන ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් ඒක කඩාගෙන තමයි මම බෝඩ් කියවන්න යන්නේ.
හරි, මම හිතන්නේ අන්නේ අන්න හරි. එතකොට මමයා කඩාගෙන ඉදිරිපත් වෙලා දඟලන්න යන යෑම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මෙයාට විවේකයෙන් ඉන්න, නිදහසේ ඉන්න, નિરાයාසයෙන් ඉන්න, දඟලන්න තුව ඉන්න තමයි අපි අවස්ථාව දෙන්න තියෙන්නේ.
එතනදී ස්වාමීන් වහන්සේ දැන් මේ මමයව හඳුනා ගැනීමම පමණ ප්‍රමාණවත් නේද? එතනින් එහාට තව විතක්ක කරන්න
අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඇත්තටම කියන්නේ දැන් මමේ හදන හැටි නිකන් අපි දඟලන්න හදන හැටි ඒක දැක්කනම් ඒක ආයෙත් නිකන් සමනියටපත් වෙලා ආයෙත් නිකන් අර ඇල්ලතුර ගතියට යාවි. ඊට පස්සේ ඉන්නයි තියෙන්නේ.
එහෙමයි එහෙමයි ස්වාමීනි පැහැදිලි. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සමන්තට ඉදිරිපත් කරන්න පුළුවන්.
සන්නගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
පෙරවන් සන්නගරු ස්වාමීන් වහන්සේ. දැර ස්වාමීන් වහන්සේ දැන් මම මේ අර වෙන දේ බලාගෙන එහෙම ජීවිත වැඩ කටයුතු කරමින් ඉන්නකොට මේ පසුගිය දවස්වල මට මේ නිකන් තදවීමක් වගේ ඔළුව නිකන් ඔළුව කැක්කමක් වගේ ඒ වගේ දෙයක් දැනුණා. මේ එතකොට මම මේ ඒක මොකක්ද කියලා එහෙම හිතුවා. එහෙම මේ එතකොට මට හිතුන දෙයක් තමයි මේ දැන් වෙන දේ බලාගෙන මට එකපාරට මේක හිතුනේ මට වෙන දේ බලනවා කියන්නේ යම් දෙයක් කරන එකක් නේද කියලා වගේ මට හිතුණා. හිතෙනවා මම මට අක්කේ මගේ අතින් අර බලනවා කියන එක වෙන යමක් වෙනවා ඒක බලනවා කියන එක අතහැරුණා. අතහැරියනවා අතහැරුණා ඒක ඉස්සෙල්ලා මේ අර වැඩේ වෙනවා එහෙම එකක් තිබ්බේ. මේ ඊට පස්සේ මට යම් දෙයක් දැන් මම එතකොට ඊට පස්සේ මට පොදටම දැනුවත් දැන් හැමදේම මට දැනුවත්.
හරි.
මේ දැන් යම් දෙයක් දැක්ක කි මට කියන්න ඕන වුණත් කාට හරි කියන්න ඕන වුණත් මට කියන්න ඕන දේ මම දැනුවත් ඒ වුණත් මට ඒක පිට වෙන්නේ
නැහැ.
ඒක කියන්න බෑ. කියන්න පුළුවන් නැති ආයාසයෙන් මට එහෙම ඕනාවක් නේ මම ඒක දැනුවත්. දැන් යම් කෙනෙක් ඇවිල්ලා යම් දෙයක් කිව්වොත් මට ඒකට උත්තරේ මට එහෙම කියන්න බෑ. ඒ වගේ මේ දැන් මට ආගිව් කරන්න නම් මට ඉස්සෙල්ලා දැන් කාලෙක ඉඳලා මට ආගිව් කරන්න නම් බැහැමයි. ඒ වුණා දැන් යම් කෙනෙක් මාත් එක්ක ආගිව් වන්ට ඉස්සර දැන් මොනා හරි කියන්න ආවකින් එහෙම ඒක අහගෙන ඉන්න විතරයි. නාල මුතන් ඔළුව නම කියන්නේ සහරි වුණත් බැරි නම් මම හරියට දන්නවා. ඉතින් මම ඉන්නවා විතරයි. ඒක දැනවත් දාන්නේ විතරයි. ඉතින් ඔක දවසක් පිට වගේ තිබ්බා මර අර කුත් පිට වෙන්නේ දවස් විතරයි. ඊට පස්සේ අර එන්ඩෙන් එක රිලීස් වුණා. මම ටික 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 නෝමල්ටත් එකව දැන් මට එහෙම එකක් නැහැ. එහෙම කියන්න පුළුවන් ඕන එකක් මේ දැනුවත් භාවයක් කියනවා. ඒ වුණාට මට කියන්න පුළුවන් සත්‍ය තියෙනවා. කියන වෙන දේ බලනවා නෙවෙයි ඒක ඔකේ වෙනවා. ඒක ඔකේම වෙනවා. ඊට පස්සේ දැන් මම ඒ වැඩේට අවධානයෙන් කරනවා. ඒකට යන කාලයෙන් ඊළඟට කරන්න වැඩේ ගැන හිතන්නේ නැහැ. ඊළඟට මේක කරන්න ඕනේ. ඉතින් මේක මේ වෙලාවට ඉවර කරන්න ඕනේ. එහෙම කියලා මට හිතෙන්නේ නැහැ. මම මේක හොඳටම කරනවා. ඊට පස්සේ ඊළඟ වැඩේ කරනවා.
හරි.
අර එමේ අර නිකන් හරි පහසුයි. පහසුයි කියන්නේ දැන් සිතුවිලි එනවා ඇති. ඒ වුණාට මට මේක අර ඉස්සර වගේ සිතුවිලි කියලා හයිලයිට් වෙනවා. ඒක එනවා කියලා මම දන්නවා.
හරි.
එනවා කියලා දන්නවා. මම හයිලයිට් වෙන්නේ නැහැ. මම නිකන් ඔහේ සාමාන්‍ය ජීවිතේ වගේ ඉන්න හැබැයි සතිය. සතියක් තියෙනවා ඒක දැනවත්. ඒ වුණාට අර ඉස්සර වගේ අර බල මේක එහෙම නැහැ.
හරි.
අර
නෑ හරි. ඒක කිසි වරද්දක් නැහැ. ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ දැන් විවේකය පුහුණු කරන්න ගත්තාම ඒකේ පොඩ්ඩක් සමාලාවට අසමබර තත්ත්වයකට යන්න පුළුවන්. හිත විවේකයටම බර වෙලා කතා කරගන්නත් බෑ. වචන එන්නෙත් නැහැ. මේ කියන්න තියෙන දේක මතක් වෙන්නෙත් නැහැ. අපි හිතමු දැන් ගුරුවරයෙක් කියලා. දැන් බෝඩ් එකට ගියා ලියන්න කියන්න පාඩම් මේ පාඩම උගන්වන්න ගියා. හැබැයි වචන එන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔක කාලයක් ගියාට පස්සේ අර කිව්ව වගේ සමබර වෙනවා. මේක නිකන් ගානට බැලන්ස් වෙලා එනවා. ඊට පස්සේ තින් ඕනා ටික මතක් වෙනවා. ආයෙත් උමනා නම් හිත ආයෙත් නිදහස් කර ගන්න පුළුවන්. ආයෙ හිත විවේකයට යනවා. මේ විවේකයේ කියන එක දැන් අර මේ ඒකෙත් නිකන් සමබරතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ මේකේ අර පුංචි ඒ පැත්තටම යෑමක් මුලදී දකින්න තියෙනවා. හැබැයි ගානට ඊට පස්සේ යෝගාවචරයා මේක බැලන්ස් කර ගන්න දන්නවා. තේ නිසා වෙලා තියෙන දේ කිසිම වරදක් නැහැ. දිගට කරගෙන යන්න.
ඔව්
හොඳයි හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්.
අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
එනවා. එහේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මගේ අදහසක් විතරක් ප්‍රකාශ කරන්නයි මම ඉදිරිපත් කළේ.
ඔව්.
අර කලින් මහත්මයා කියුවනේ ස්වාමීන් වහන්සේලා අනුන්ගේම දරු කර ගැනීම පිළිබඳව. මේ මොහොතේ ඉන්න මට මතක් වෙන දෙයක් මට හිතන කියන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ අර ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ මෙතන තියෙන ස්වාමීන් වහන්සේ මට හිතන මාණ්‍යශන මෙතකමානේ පිළිබඳ ප්‍රශ්නයක් වැඩිපුරම ශාමිකයා රථවිදිත සූත්‍රයේ ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ නිරතමානය අසීමිත බව උන්වහන්සේ අර පුත්‍රමන්දාන පුත්‍ර ස්වාමීන් වහන්සේ පස්සේ ඉඳලා දෙනවාගේ විදිහ වාඩි වෙලා එකක් පස්ස වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ ආනවනේ උන්වහන්සේ මේ මාර්ගය ගමන් කරන්නේ ශීල විසුද්ධිය සඳහා දෙවියන්ට ඉන්නේ කහදලා.
ඔව්.
ඊට පස්සේ පුත්‍රමන්දාන පුත්‍ර ස්වාමීන් වහන්සේ ලොකු උදාහරණයක් දෙක්
රත්යක්
උදාහරණයක් එක්ක බොහෝම දීර්ඝව පැහැදිලි කරනවා. මගේ නම උපතිස්ස. නමුත් ස්වාමීන් වහන්සේලා මට කියන්නේ ශාරිපුත්‍ර කියලා.
ඔව්.
එතකොට අර ස්වාමීන් වහන්සේ
උන්වහන්සේ තාත් වෙලා හින්දා තරු වේන එකක් නැතුව ඇති හැබැයි.
ඒක තමයි එක අවස්ථාවකම නිදිගල ඉස්සරහමනේ වැඩසටහනකට දීනෙදි එක පැත්තක හිටිය ඉස්සරහින් ඉන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් වාඩි වෙලා ධර්ම දේශනාවට සූදානම්. ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වැඩම කරලා ධර්මාසනයට නගින්න ඉස්සෙල්ලා එක ස්වාමීන් වහන්සේගම පිළිගියේ ප්‍රසංග පිළිකුවලා තුන් පාරක් යන්දා. මම හිදී වැටෙන ස්වාමීන් වහන්සේ මට කඳුළු
ඇතුළුනා.
මම හිදී මේ උන්වහන්සේගේ නිරතමානී කොච්චරද කියලා වස්වලින් තමන් වහන්සේට වැඩිමයි ස්වාමීන් වහන්සේට නිසිකරදි වන්දනා කරලා තමයි ඒ මුළු වැඩසටහන පුරාම ධර්මාසනයට
නැගෙන්නේ.
ඔව්. ඉතින් එතනදිත් මම දැක්කේ ස්වාමීන් වහන්සේ නිරතමානී.
ඇත්තම එතන තමයි නෑ ඒක තමයි. ඇත්තම මේ අපේ තුල කෙලස් ටික අයින් වෙන්න කෙලස් දුර්වල වෙන්න දුර්වල වෙන්න එක්තරාන්දම හරි ලස්සන මනුස්සකමක් නේ මතුවෙන්නේ. දැන් අපිට මේ ඒ තියෙන මනුස්සකමට මතුවෙන්නේ ඉඩක් නැත්නම් මේ කෙලස් වලින් ඒක ආවරණය කරන නිසා, ඒකට බාධා කරන නිසා. ඉතින් එතකොට මේක ඒ නිහතමානී කමක් අලුතෙන් ආරෝපණය කරගන්න දෙයක් නෑ. ඒකතර ස්වභාවයෙන්ම මතුවේවි. දැන් හිතන්න රහත් දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට අලුතෙන් මම නිහතමානී වෙන්න ඕනේ කියලා හිතන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේගෙන් සම්පූර්ණයෙන්ම අස්මිමානයද ඒ ඔක්කොම කෙලස් ටික දුර වෙලා හමාරයි. ඒතර උන්වහන්සේගේ තියෙන්නේ අර සැබෑ මානසික ගුණාංග ටික විතරයි. ඒතර ඒක ස්වාභාවිකයි. නේද? ඒක අලුතෙන් ආයේ රෝපණය කරන්නවත් එහෙම ආරෝපණය කරන්නවත් දෙයක් නැහැ. ඒක ස්වාභාවිකයි. ඒක තමයි අපේ නිකන් ක්වොලිටි එක. ඒක තමයි ඉන්හෙරන් නේචර් එක. ඒක තමයි මේ මනුස්සකමට ආවේනික ලක්ෂණ ටික. ඉතින් එකතකින් බැලුවම හරි, කියන්නේ ඒ නිකලස් වූ මනුස්සකම කියන එක හරි සුන්දරයි. ඉතින් ඒකේ ඒ උණුන්ට ගරු කිරීම කියන එක වෙන්න පුළුවන්, ඒ වැඩිහිටියන්ට ගරු කිරීම වෙන්න කියන එක වෙන්න පුළුවන්, කෘතවේදීත්වය වෙන්න පුළුවන්, මෛත්‍රිය, කරුණාව, දයාව ඒවා වෙන්න පුළුවන්. ඒවා නිකන් අර එතකොට ආයි ස්වාභාවිකවම නිකන් ඉදිරිපත් වේවි. ඒවට කිසි බාධාවක් නැහැ දැන්.
ස්වාමීන් වහන්සේ මම උන්නතම කියන දෙයක් නෙමෙයි.
ඔව්.
නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මම දකින්නේ වතුර වගේ. ඒක ඉතාලම නිහතමානී වතුර යම් තැනක හැදේ ගන්නවා නම් යම් වාදිනයක හැදේ ගන්න නිසා ලබුල තමාට නියමිත හැදයක් නැහැ. ඒ වගේ නිහතමානීන් යුක්තව ඕනෑම අවස්ථාවක සැරණ පරිදි හැදගෙන ගන්න ස්වාමීන් වහන්සේලා දිනමක් හැටියට මම ඔබ වහන්සේට නායක ස්වාමීන් වහන්සේට ගරු කරනවා.
හොඳයි හොඳයි.
මේ ලක්ෂණයක් හැටියට මම දකින්නවා ඒ ලක්ෂණ වලදී.
හොඳයි හොඳයි. බලමු ඉතින් අපි තාටිය ඇල් අතර එන්න බලමු ඉතින්. හිටපු ගාන ඉතින් මේවා උණු අතර වෙනවා.
බලමු
බලමු. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔව් ඒ මෑණියන් කිව්වා වගේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස. මම මේ කතා කරේ ස්වාමීන් වහන්ස මේ දැන් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ස්වාමීන් වහන්ස කියන්නේ දැන් මම උදේට නැගිට්ටම ටික වෙලාවක් ඒ ඉරියව්වෙම ඉන්න කාලයක් තිස්සේ පුරුදු කරනවා ස්වාමීන් වහන්ස. එතකොට දැන් මට හිත විවේකීව තියාගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන් නම් එතන උපාදාන වෙන්නේ නැතුව ඒක ගැටලුවක් නෑ නේද ස්වාමීන් වහන්සේ? ඔව්
ගැටලුවක් නෑ.
උදාහරණයක් විදිහට කියනවා නම් ස්වාමීන් වහන්සේ මම දැන් සක්වනක් දවසක් කරා අපේ අම්මට ධම්මජීව ස්වාමීන් වහන්සේගේ බණක් දාලා දුන්නා. හැබැයි ඒ සක්මන කරන ඒ මුළු පැයම මම මේ ධර්ම දේශනාවට මොකක්ද දීගෙන හිටියේ. හැබැයි කය ඇවිද්ද ස්වාමීන් වහන්සේ. එතකොට එතන දැඩුවල් වැඩ දෙකක් කරනවා වගේ නේ ස්වාමීන් වහන්සේ. හැබැයි
නෑ ඒක
තිබුණේ එක තැනක විතරයි.
ඔව් නෑ ඒක ඉතින් අවස්ථානුකූලවයි ගන්න වෙන්නේ. දැන් අපි ඕක එච්චර අනුමත කරන්නේ ආරම්භක යෝගීෙකුට. එයාට කියනවා බණ අහන එක පොඩ්ඩක් නවත්තන්න, නවත්තලා පුළුවන් තරම් සතිය පවත්වන්න උත්සාහවත් වෙන්න ස්පර්ශී, පාද ස්පර්ශී. නමුත් අපි ටික ටික එහාට යන්න යන්න දැන් හිතන්න අපි සක්මන් භාවනාවක් කරනවා. හැබැයි සක්මනට නෙමෙයි හිත තියලා තියෙන්නේ, හිත දිහා බලන්නයි උත්සාහවත් වෙන්නේ. ඉතින් එහෙම පස්සේ සක්මන හැරෙන්න පුළුවන්. චිත්තානුපසනාව, ධම්මානුපසනාව වඩමින් හැබැයි කය සක්මන් කරනවා. ඉතින් පාදයේ ස්පර්ශය ගැන නෙමෙයි අවධානය තියෙන්නේ. එයා හිත දිහා බලාගෙන හිතේ මතුවෙන කෙලෙස් මොනවාද කියලා හඳුනා ගනිමින්, නැත්නම් හිතේ පහළ වෙන විතර්ක මොනවාද කියලා හඳුනා ගනිමින් එහෙම එයා සක්මන් කරනවා. එතකොට මේ සක්මනේ වෙනත් අවස්ථාවක් අපි කතා කරන්නේ. එහෙමත් නැත්නම් හරි සැහැල්ලුවෙන් හිත ප්‍රවත්වා ගනිමින් ඔය කිව්වා වගේ බණක් අහගෙන සක්මන් කරන්න පුළුවන්. එතකොට තමන්ගේ හිත දිහා බලන්න පුළුවන්. හිත ආතතිගත වෙනවාද, හිතට බණට අමතර අනෙකුත් සිතුවිලි, බාධා සිතුවිලි ඒවා පහළ වෙනවද, නැත්නම් මේ හොඳට සැහැල්ලු හිතකින් කිසිම කරදරයක් නැති ගතියකින්, ශාන්ත ගතියකින් මේ බණ අහගෙන කය ඇවිදිනවද? ඉතින් අපිට ඔන්නේ දෙවෙනි අවස්ථාව එනවා නම් වරදක් නැහැ.
පාඩි වෙලා ඉන්නවා වගේම කිසිම විතර්තයක් නැතුව මේ මුළු වෙලාවම මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ.
හරි.
ඒ වගේම අර මට ඇස් වහගෙන භාවනා කරන්න බැරුව තිබුණ එක දැන් මට ඒක ගොඩක් වෙලා ඇස් වහගෙන විවේක සුවයෙන්ම ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
එතකොට හැබැයි අතීතයට අනාගතයට විතර්තයක් විතර
කමක් නැහැ. දැන් ඔතනදී පරිසම් වෙන තියෙන්නේ අර ඇස් වහගෙන ඉන්නකොට හිත ඕන්ට වඩා නිකන් කොහෙට හරි බැහැ ගන්න හේතු වෙන්න ගියොත් එතනින් බේර ගන්න තමයි තියෙන්නේ. නිකන් සැහැල්ලුවෙන් පාර දිගේ යන තාක් කිසි ගැටලුවක් නැහැ. දැන් හිතන්න අපි වාහනයක් පදවනකොට හිතන්න ඉස්සරහත් වාහන නැත්තම් අපිට සැහැල්ලුවෙන් වාහනේ දිගට අරන් යන්න පුළුවන්නේ. හැබැයි වාහනේ වම් පැත්තට බැර වුණොත් බර වුණොත් ආයෙ ගිහිල්ලා හැප්පෙන්න පුළුවන්. දකුණු පැත්තට බර වුණොත් ආයෙ ගිහිල්ලා හැප්පෙන්න පුළුවන්. ඒතර එහෙම බර වෙන්න නොදී හොඳට සමබරතාවයේ පවත්වා ගනිමින් සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන් නම් වරදක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට දැන් ඒක තේරෙනවා කරන්න ඕනේ විදිය.
හරි.
ඉතින් අර ඔබ වහන්සේ මට කාලෙකට කලින් අර උපදේශක් දුන්නා මේ දැන් අර ගෙදර ගැටලු එහෙම ඇති වෙනකොට මේ තමා විත පැමිණෙන දේවල් වලට අමතරව අනිත් දේවල් වලට ඉන්වෝල්ව් වෙන්න එපා කියලා. හැබැයි ඒ ක්‍රමේ මම කරපුවා ස්වාමීන් වහන්සේ හිතන්නේ නැති විදියට, يعني වෙනදට ඉන්වෝල්ව් වෙලා කරන්න බැරි විච්ච විදියට ගෙදර දේවල් විසඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මට පුදුම මානසික සුවයක් තියෙනවා ඒක නිසා. ඉතින් මම ඒකට වහන්සේට මේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනාසේ එදා ඒ උපදේශ නිසා මට අද ගොඩක් ප්‍රශ්න නිරාකරණය කරගෙන එතනම ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ස්වාමිනාසේ.
හොඳයි හොඳයි හොඳයි. මට නෙමෙයි ඉතින් බුදුහාමුදුරන්ට ස්තුති කරන්න තියෙන්නේ. අපි ඉතින් උන්වහන්සේ සරණ ගිහිල්ලානේ යන්තම් මේ පොඩ්ඩක් ජාමෙ බේරන් ඉන්නේ නේද?
හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ
ඊළඟ දහම් ගැටලුව කුසලිනීට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්. භාවනාවේ ගැටලුවකුත් නෙමෙයි මේ ධර්ම දේශනාව අහනකොට මට ඇති වෙන්නේ සමිනා සමානිය ගැන මතක් වෙනකොට.
ඔව්.
සමිනාස දැන් මේ ඔය අපේ ගමේ පන්සලේ භාවනා වැඩසටහනක් අපි ධර්ම වැඩසටහන ධර්ම දේශනාව වැඩසටහන කලින් පටන් ගත්තා.
ඔව්.
ගොඩක් අපි අර ගමේ පන්සලත් එක්ක සම්බන්ධ නිසා ලොකු සමිනාසේ අපිට මතක් කරා මෙහෙම වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා. ඒවලක් සමිනාස අභිධර්මයේ භාවනා එකට යන්න මගේ හිත දෙන්නේ නැහැ මොකද එතන අර වෙන වෙන භාවනා කරන නිසා සති අපි කයට හිත අරගෙන නිරීක්ෂණයට පුරුදු වෙච්ච නිසා ඒක ගියාට හිත එතන ගියාම හිත වික්ෂිප්ත වෙනවා ඉතින් අර වෙන භාවනා කරනකොට ඒ වුණත් දැන් මේ මතක් කිරීම නිසා ඒකට අගෞරවයක් වෙන නිසා ඉතින් අකමැති ඉතින් යනවා ගියාට ඒකනේ මම පුළුවන් තරම් පරයන් කියන කයට හිත ගන්න හැදුවට දැන් අරවත් එක්ක හරි අමාරුයි සමින්නස කරගන්න ඉතින් ඒ වුණාට දැන් ගෙදරින්වත් ඒ වෙලාවේ හිතනකොට හිතනවා මේක අගෞරවයක්ද දන්නේ කියලා ඉතින් අර මායතුරු හිතනවා මගේ මාන්නෙ වැඩිද දන්නේ ඒ ලොකු සමින්නස පහත් කළා මට හිතනවත් දන්නේ කියලා ඒකත් දන්නේ මම කියලා හිතලා ඉතින් කො යනවා ගියාට සමින්නසේ පැය ගන්න ඉතින් ලොකු වැඩක් කරගන්නත් බැ ඒ වගේ වෙලක සමින්නස ඇත්තටම මට ඒක පොඩ්ඩක් ඉතින් එහෙම මගේ අරලා ඉන්නත් හිතෙනවා එතකොට හිතන මගේ මාන්නෙ වැඩිද දන්නේ මම මේ එහෙම කියලා හිතන සමින්නසේ වගේ වෙලාවට ඔබ වහන්සේ උපදෙසක්
නැ මන්න හිතන්නේ එතෙන්දී මාන්නය කියන එක නෙමෙයි එතෙන්දී මතක් කරගන්න වෙන්නේ දැන් යම්සි මාර්ගයක යනවා ඒ මාර්ගයේ යම් යම් තැන් නැත්තම් තිබිය යුතු මූලික ලක්ෂණ අපි හඳුනගෙන තියෙනවා ඉතින් එතකොට හැබැයි ඒ මාර්ගයට අනුයාත නොවන වෙනත් දේවල් ඉතින් කතා කරනකොට ඒ ගැන ඉතින් ඉන්ට්‍රෙස්ට් එකක් ඒ ගැන ප්‍රසාදයක් අපේ හිතේ පහළ වෙන්නේ නැහැ ඉතින් ඒක ඉතින් ස්වාභාවිකයි ඒක ඒකයිල මාන්නයක් විදිහට හඳුන ගන්න අමාරුයි. ඒතර තියෙන අර මාර්ගයෙන් අමාර්ගය වෙන් කර ගැනීමක්. මම කියන්නේ මේ අනිකුත් සියලු මාර්ග ඇවිල්ලා අමාර්ග කියලා. අනිකුත් සියලු මාර්ග ඇවිල්ලා මේ නිවැරදි මාර්ග නෙමෙයි කියලා. නමුත් අපි අර හොඳ ශක්තිමත් මාර්ගයක් හඳුනගත්තට පස්සේ අනිත් දේවල් වලට ඒ තරම්ම ඉතින් අර දීපු තැන අඩු වෙලා යනවා. ඒක මට නම් හිතෙන්නේ ඉතින් අර මාර්ගයේ තියනවා නම් ඉතින් වෙන පාරවල් වල යන්න අවශ්‍ය නැහැනේ නේද? දැන් අපි සතිපට්ඨානයක් වඩන්න ඒක නිවැරදි පාර බව තේරුම් යන්න ඉතින් එතකොට අනිත් දේවල් ඒ තරම්ම අවශ්‍යයි කියලා හෝ එහෙමත් නැත්නම් ඒවා අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා හෝ හැඟීමක් එන්නේ නැහැ හැබැයි මේක කළ යුතුයි කියලා හැඟීමක් එනවා ඒ නිසා ඒක නම් මම එහෙම දෙයක් නැහැ ඉතින් ඕනනම් කෙලින්ම උන්වහන්සේට කියන්නත් පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ මම මේ දේ කරගෙන යනවා මේ ඔබ වහන්සේට දෙන අගෞරවයක් නිසා නෙමෙයි එන්නේ නැත්තේ කියලා ඉතින් වැඩි කියලා දාන්නත් පුළුවන් ඉතින්
එහෙනම් අර සමහර වෙලාවට දැන් අපි යන නිසා දැන් මම යන නිසා තව පිරිසක් ඒ දෙකට සම්බන්ධ වෙනවා දැන් මට හිතෙනවා මම නොගියත් ඒගොල්ලෝ යන්නේ කිව්වේ ඒතකොට ඒකෙන් මත් දැන් මම යනවාද කියලා තව පිරිසක් යනවා සාමාන්‍යයෙන් ඒකට තව කෙනෙක් මෛත්‍රී සහර චේතනාවෙන් මම ඉතින් මගේ කාලේ කැප කරගෙන ගියාට මම එතන අර පොඩි වික්ෂිප්ත භාවයක් එනවා ඉතින්
ඉතින් අවශ්‍ය නම් ඉතින් එතනින් හිමීට පොඩ්ඩක් මග අරින්න කියන්නේ එතෙන්ට යනවා ගිහිල්ලා හැබැයි පොඩ්ඩක් තමන් විවේක තියෙන වෙන තැනක් හොයාගෙන එතන තමන්ගේ භාවනාව කරනවා
එහෙමයි
සාමි මාකරදී උපක්‍රමයක් යොදාන්න තමයි වෙන්නේ දෙපැත්තම බේර ගන්න
එහෙමයි
සාමි ඔව් හොඳයි හොඳයි හොඳයි
ස්වාමීන් වහන්ස මං හිතන්නේ ඔබ වහන්සේ ගිය සමානෙත් මේ ගැන කතා කරා දැන් අකුස මේ උපක්ලේශවල ස්වාමීන් වහන්ස සමහර වෙලාවට තියෙනවා නිකන් අපිට හරියටම අඳුරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දැන් උපක්ලේශයක්ද මේ කියලා දැන් නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් දැන් මම වෙච්චදීම කියනවා ස්වාමීන් වහන්ස අර ඔය ෆේස්බුක් වල එහෙම ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ නිකන් කොම්පිටිෂන් එක එක්කෙනා කරන දේවල් වලට තියෙන එක්කෙනෙක් කරන එකට නැති එක්කෙනා දුක් වෙනවා වගේ හැම ප්‍රශ්න දිනවනේ. දැන් විශේෂයෙන්ම ලංකාවේ මේ දවස්වල තියෙන තත්ත්වණු ඕක තවත් වැඩි. ඉතින් අර ඒ වගේ එකකදී දැන් මං යාළුවෙකුට කිව්වා දැන් එයා ගොඩක් එහෙම ට්‍රිප්ස් එහෙම යන එක්කෙනෙක් මං කිව්වා ඔව දාන්න ගිහිල්ලා යන්න බැරි එක්කෙනෙකුට ගොඩක් දුක හිතෙනවනේ නොදා ඉන්නක හොඳයිනේ කියලා වගේ. දැන් ඒ වගේ වෙලාවකදී දැන් මට අනිත් එක්කෙනා ගැන තියෙන මෛත්‍රිය වගේම සමහර වෙලාවට මට හිතෙනවා එතකොට මටත් ඉරිසියාවක් තියෙනවද මම ඒක කියන්න කියලා. හැබැයි ඊට පස්සේ මම ඒක ගැන හොයන්න ගියාම එතනත් මට ඉරිසියාවක් වෙන හේතුවක් නැහැ මට. මට ඒ ගැන වමනාවක් නැහැ. ඒ වුණාට එතන පොඩි සැකයක් තියෙනවා මේ මටවත් ඉරිසියාවක් තියෙනවද කියලා. ඒ වගේ අර හරියටම හොයාගන්න බැරි
නෑ ඒක තමයි. දැන් අපි ඊර්ෂ්‍යාවද මේ ඇවිල්ලා තියෙන්නේ නැත්තම් තව කෙනෙක් කෙරෙහි කරුණාවද කියලා ඉතින් අපිම තමයි ඉතින් විමසලා බලන්න වෙන්නේ. දැන් ඊර්ෂ්‍යාවේ නම් මට දැනෙන්න ඕන නිකන් අපහසු ගතියක්. ඒ කියන්නේ දැන් මම එයාට එක කියද්දි නිකන් එයා ගැන හරි අප්‍රසාදයක් ඊට පස්සෙත් නිකන් නැවත නැවත ඒ එයා කරන වැඩේ වැරදි වැරදි කිය කිය නිකන් එහෙම කරන ගතියක් නැත්තම් හරි මොකද්ද කියන්නේ ඊර්ෂ්‍යාවේ තියෙන ඒ සාමාන්‍යයෙන් තියෙන ලක්ෂණ ටික එනම් මට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒක ඊර්ෂ්‍යාව නම්. හැබැයි එහෙම නැතුව මට තියෙන එතෙන්දී දැන් මෙයා මෙහෙම මේ සතුටු වෙන හැටි සුඛෝපභෝගීව ඉන්න හැටි මේ ලෝකෙට කියාපාන්න යෑම තුළ ඉබඳු හැකියාවක් නැති දුක් විඳින අයට ඒක දැකලා මෙයා ගැන එක්තරා අන්දමක ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. තම මෙයාගෙන අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. මේ අනිත් අය දුක් විඳින්දි මෙයා නිකන් මේ කාලේ නාස්ති කරනවා නැත්නම් ධනේ නාස්ති කරනවා මේක ඊට වඩා හොඳ දෙයකට යොදවන්න තිබුණා නේද කියලා අන්න ඒ බඳු හැඟීමක් පාදක කරගෙන නම් අපි අවවාදයක් දුන්නේ ඒක වරදක් නෑ. මේක ඇතින් දහමෙත් එනවා. දහමෙ ඉන්නේ ඒ කියන්නේ දැන් අපි ධනය තියාගෙන ඒක තනියෙන් භුක්ති විඳිනවා නම් අනිත් අය ගැන කිසි තැකීමක් නැත්නම් ඉතින් ඒක මේ පරාභවයට නැත්නම් පරිහානියට හේතුවක් වශයෙන් පෙන්වනවා. ඒ නිසා අපිට ධනෙ තියෙනවා නම් ඉතින් අපිට හැකියාවක් තියෙනවා නම් ඒක තවත් කෙනෙක් එක්ක බෙදා හදාගෙන ජීවත් වීම තමයි ඉතින් වටින්නේ. ඉතින් තවත් කෙනෙක් ඒක නොකරන බව දැකලා අපි යාට මඟ පෙන්වුවාට ඒක වැරදක් නෑ. එතෙන්දී ඉතින් මම බලන්න ඕනේ මම මේ මඟ පෙන්වන අවස්ථාවේදී මම මේ එයා ඒ කරන දේ ගැන ඊර්ෂ්‍යාවකින්ද මම මේක කියන්නේ නැත්නම් අර වගේ කරුණාවකින්ද මම මේක කියන්නේ කියලා ඉතින් මමම පරීක්ෂා කරලා බලන්න වෙනවා.
එහෙම සම්සද දැන් ඔය අවස්ථාවේදී නම් ඇත්තටම එයාම මට කියලා තියෙනවා එහෙම දැන් සමහර අය කතා කරලා අඬනවා කියලා අපිට කොහොම යන්න නැහැ එහෙම කියලා.
ඔව්.
එතකොට දැන් එතකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගල දකින දකින වාරයට ඒ පුද්ගලයා දුක් වෙනවා කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවනේ.
ඔව්.
ඉතින් ඒ වුණාට දැන් අනිත් යාළුවා ඒක නවත්තන්නේ නැහැ. ඉතින්
නෑ ඒක වෙලා තියෙන්නේ නෑ ඒක තමයි වෙලා තියෙන්නේ. ගියාට කමකුත් නෑ අර කියාපාන්න ගියාම තමයි ඉතින් ඔක්කොම නිකන් අර මේ නිකන් අවුල් වෙන්නේ.
ඒක ස්වාමීන් වහන්සේ ඉතින් ඒ යාළුවගේ චරිත ලක්ෂණ
ඒක තමයි වෙලා තියෙන්නේ.
කරම යාට අර කොම්පිටිෂන්
එහෙමයි. ඒ මානසිකත්වයේ තියෙන්නේ අනිත් අයට වඩා මම ඉහළින් ඉන්නවා.
අනිවාර්යෙන් මේක හැමතිස්සෙම එහෙම තියෙනවා. ඉතින් ඒක දැන් මට වුණත් කියන්න විදිහක් නැහැ. මොකද ඒක යා තේරුම් ගන්න තත්වක නෙමෙයි ආ ඉන්නේ. අරකම විතරයි යාගේ මුළු ලයිෆ් එකම වගේ තියෙන්නේ ඒක විතරයි. එතකොට ඒක කියලා දෙන්න ගියාට ඒක ඒකට හිත දාන්නවත් බැහැ
නේ. බැහැ නේ. ඒක හරි.
ඉතින් අර ඒ වෙලාවට ආයිත්දී මට හිතෙනවා දැන් මම මේක මෙච්චර කියන්න උත්සාහ කරන්නේ මට ප්‍රශ්නයක්ද මේක වගේ. මට ඇත්තටම මම දන්නවනේ අර අමාරුවෙන් ඉන්න එයාටම කියලා අඬන්න කියපු එක දන්න නිසා ඉතින් මට හිතෙනවා මේ කොච්චර පවුද ඉතින් කියලා. ඒ වගේ ඉතින් එක එක අවස්ථා
නැති අනිත් පැත්තට අපිට හිතන්න පුළුවන්. ඉතින් මෙතනත් ඉතින් අර කෙලෙස් පැත්තක් තියෙන්නේ. මෙයාට මෙයාගේ හිතේ එන ඒ ඉහලින් වැජඹෙන්න තියෙන උමනාව, කැපී පෙනෙන්න තියෙන උමනාව, Tamanට තියෙනවා කියලා පෙන්වන්න තියෙන උමනාව. ඉතින් එතනත් කෙලෙසයක් තියෙන්නේ. ඒ ක්ලේශය එයාව ග්‍රහණයට හසු කරගෙන තියෙන්නේ. එයාට ඒක තේරෙන්නේ නැහැ. එයා ඒකට වහල් වෙලා ඉතින් ඔහේ කෙලෙසය කියන විදිහට නටනවා. කියන විදිහට දඟලනවා. ඉතින් පව් කියලා හිතාගෙන තමයි තියෙන්නේ ඉතින්. මොනා කරන්නද? අනුකම්පා කරන එක විතරයි ඉතින් කරන්න තියෙන්නේ. අනිත් එක ඉතින් කිව්වට මේ අහන්නෙත් නැත්තම් ඒක තේරුම් ගන්න තරම් මානසිකත්වයක්වත් නැත්තම් ඉතින් අසරණයි ඉතින්.
ස්වාමීන් වහන්සේ මට තව පොඩි දෙයක් අහන්න අවසරයිද?
හා
මේ අර බන්දු ජීව මහත්තයාත් ඔය විග්‍රහ කරන මම හිතන්නේ අර නිවන අත්දැකීම වගේ තැනක් ගැන බන්දු ජීව මහත්තයා විස්තර කරනවානේ. මට ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවල මම තේරුම් ගන්න තියෙන එක තැනක් තමයි ලොකු ස්වාමීන් වහන්සේ කියනවානේ අර නිවන අනිර්වචනීයයි කියලා. ඉතින් එතකොට අපිට නිකන් හරි ඒ අත්දැකීම විස්තර කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි නිවන කියන එකම නෙමෙයි අත්දැකලා තියෙන්නේ කියලා වගේ හැඟීමක් මට තියෙනවා. තාමත් එක්ස්ප්ලේන් කරන්න පුළුවන් නම් කියන එකට.
හරි මෙහෙම කියන්න පුළුවන්. දැන් ඒක තමයි. දැන් අපි හිතන්න දැන් ඔකය තාව වල එන ප්‍රකාශයක් ලොකු සානන්සෙන් නිතර මතක් කරන්නේ eternal tao is unexpressible ද ඔන්නෝම එකක් ප්‍රකාශයක් එනවා. මේ නියමම tao ස්වභාවය නම් ඒක ප්‍රකාශ කරන්න බෑ කියලා. වචනෙට නම්වන්න බෑ කියන එක. දැන් අපි ඉන්න තත්වය ඒ මොහොතේදී ඒක විඳ වචනෙට නම්වන්න නම් ඒකෙන් බැහැර වෙලා නිකන් අමුතු තත්වයක් හදාගෙන අලුතෙන් ඒක විස්තර කරන්න යන්න ඕනේ. එතකොට අර තත්වයේ තුල මමයා කියනටත් වඩා ඕ නිකන් එතන චුට්ටක් තියෙනවා නිකන් අර යන ෆ්ලෝ එකේ යන මාර්ගෙන් එළියට පැනලා තමයි ඒක ගැන වෙනම ප්‍රකාශයක් කරන්න වෙන්නේ. නමුත් අර බොහොම නිර්වුල් මාර්ගයක් එහෙමත් නැත්නම් નિરાයාස මාර්ගයක් වීරයක් නැතුව මේ සැහැල්ලුවෙන් ශාන්තව යන මාර්ගයක් කියන එකේ තියෙන විඳ ගැනීමක් පමණයි. එතන තියෙන විඳීමක් පමණයි නැත්නම් දැනීමක් පමණයි. නමුත් ඒක කියාපාන්න නම් ඒක ප්‍රකාශ කරන්න නම් ඒකෙන් අයින් වෙලා ඒක ගැන පොඩ්ඩක් විමසලා බැලීමක් කරලා ආපසු හැරීමක් කරලා පොඩ්ඩක් දඟලලා තමයි ඒක ගැන කියන්නේ. එතකොට ඉතින් අරකට බාධා වෙලා. එතකොට අපි ඒකේ නෙමෙයි ඉන්නේ. ඒ වෙනුවට අර ඒක ගැන විමසන ස්වභාවයකයි අපි ඉන්නේ. එතකොට අපි අර ඇල්වතුරු ගතියක් කියලා කියන්නේ නිකන් ඇල්වතුරුම වෙලා ඉඳීමක් පමණයි. ඇල්වතුරු ගතිය ගැන කියන්න ප්‍රකාශ කරන්න ගිය වෙලාවෙදී අපි ආයෙත් ඔන්න ඒකට යම්කිසි මේ බාධාවක් කරලා තියෙනවා. ඒ කියන්නේ පසුකාලීනව ඉතින් ඒක දැන් පසුකාලීනව හිතන්න දැන් අපි කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාව කරද්දී මම අතන නැහැ නේද? සාකච්ඡා කරද්දී ඉන්නේ මම ඒ සාකච්ඡා කරන මානසිකත්වයේ. මම එතකොට නිකන් උපකල්පනය කරනවා අතන තිබුණේ අන්න අර වගේ ගතියක් කියලා නිකන් මට මම මතකයෙන් ඒක පොඩ්ඩක් ඉදිරිපත් කරනවා. හැබැයි ඒ අත්දැකීම ඒ අවස්ථාවේදී ලබද්දී මුකුත් ප්‍රකාශ කරන්න ගියොත් අපිට ඒ අත්දැකීම නිවැරදිව විඳ ගන්න බෑ.
එක අවස්ථාවකදී මට අත්දැකීමක් ආවා. භාවනාවේ ඉඳලා මම හිතනවා පැය 3ක් විතර හිටියා. ඊට පස්සේ එතනින් එළියට එනකොට එතනින් දැනීම ආවේ දැන් මම හදලා තමයි එතනින් එළියට ආවේ කියලා. ඒ කියන්නේ දැනීම ඇති කරන්න මේක අවබෝධ කරන මමයේ හැදුණා කියන එක එතනින් එළියට එන අවස්ථාවේ මට දැනුණා. ඒක මම හදලා තමයි
මෙන්න බැරි නැහැ. ඒ කියන්නේ අපි අර ටිකක් අර තිබිච්ච සරල ගතිය වෙනුවට පොඩි නිකන් සංකීර්ණ ගතියක් හදලා තමයි මේ ආයේ සංස්කරණ කරලා තමයි දැන් ඉස්සරහට එන්නේ. ඒතර මේ සංස්කරණ සෑහෙන දුරට අවම වෙච්ච තත්වයක ඉඳලා ආයෙත් ඔන්න සංස්කරණ කරන මට්ටමකට අපි පැමිණියා. ඒකේ නිකන් අර අපි හිතමු කාපට් පාරේ ඉඳලා ඔන්න ආයෙත් නිකන් බොරළු පාරට දැම්මා වගේ.
එහෙම එකක් තියෙනවා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතෙන්දී අර මුකුත් නොකලා නෙමෙයි ඒ අවස්ථාවේ මොකක් හරි වුණා වගේ එකක් තියෙනවා. නිකන් සංස්කරණයක් වුණා වගේ දැනීමක් එනවා තමයි.
ඔව් දැන් කියන්නේ අපි මේ මාර්ගයේ තියෙන සංස්කරණ අඩු කර කර යන මාර්ගයක්. පුළුවන් තරම් නිකන් අර සංසිඳුවමින් යන මාර්ගයක් තියෙන. ඉතින් එතකොට අපි ඒක ගැන විස්තර කරන්න යෑම තුල ආයෙත් සංස්කරණ කරනවා අපි. කිරීමක් තියෙනවා.
ඒකට එහෙමයි. ඒකටම තමයි මේ ලොකු සම්මානෝචක කියන්නේ. එතකොට ප්‍රපංචයකින්නේ අපි
පටන් ගන්නෙ.
ඒක විස්තර කරන්නේ නැත්නේ.
අන්න හරි. අන්න හරි. ඔව්. හොඳයි හොඳයි.
ආවට
හුණා
සවන්හස
මොහොමදින් තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. එහෙමනම් අද දවසේත් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් නිවන් සුව අවබෝධය පිණිස මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජහායනා කළා පින් අනුමෝදන් කරමු. එතාවතා ජම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා ජම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා ජම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.